ද අපි සුකාපටිපදා කිප්පාබිඤ්ඤාවයි කරන්නේ. එතකොට ඕගොල්ලන් ළඟ මේ කොලේ තියෙනවා සුකාපටිපදා කිප්පාබිඤ්ඤාන් කියලා. ඒ වගේම ඕගොල්ලන් ළඟ තියෙනවා මේ තෙවිනි ප්‍රතිපදා සූත්‍රය. මේ තෙවිනි ප්‍රතිපදා සූත්‍රයේ තියෙන පිටුව 21 අපිට ඕනේ 23. එතකොට මේ 23 වෙනි පිටුවේ පෙන්නනවා මහණෙනි සුකාපටිපදා කිප්පාබිඤ්ඤානම් කවර. මහණනි මේ සස්නේ මහාන කාමයන්ගෙන් වෙන්ව අකුසල දාමයෙන් වෙන්ව විතක්ක සහිතු විචාර සහිතු විවේකයෙන් උපන් ප්‍රීතියාසුක ඇති ප්‍රථම ධානයට පමණ විසෙයි. දැන් මෙතන විතක්ක විචාර කියලා කියන්නේ නෙක්කම්ම අව්‍යාපාද අවින්සා කියන එක. එතකොට මේ නෙක්කම්මේ සඳහා තමයි ඕගොල්ලෝ දෙතිස් ගුණපේ කියන එක සිහි කරන්නේ. ඉතින් ඒක සිහි කළා මල මුත්‍රා ගොඩක් කියලා ගත්තාම තමන්ගේ සිත ගැළවිලා ප්‍රීතියක් ඇති වෙනවා. දැන් එතකොට ප්‍රීතිය සහගතව ඒ පළවෙනි ධ්‍යානෙ ඉන්නවා. ප්‍රීතියට එයා සතුටුයි. නමුත් මේ ප්‍රීතිය ලබා ගැනීම සඳහා කමඨානේ විලක් ගෙවන්න වෙලා තියෙනවා. එයා හිතන්න ඕනි මේ කෙස් ලොම් නීදත් ආදී වශයෙන්. ඉතින් එයා ඒක මතක තියා ගන්නවා. කෙස් කියලා කිව්වහම මල මුත්‍රා බෝට්ටුවේ තමයි තියෙන්නේ කියලා. එතකොට විතක්ක ਵਿਚාර කරන්න ඕනේ. ඒක තමයි මේ පෙන්වන්නේ විතක්ක ਵਿਚාරයාගේ වූප සමේ ආධ්‍යාත්මී පැහැදීම ඇති සිතේ එකඟ බව ඇති විතක්ක රහිත ਵਿਚාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීති සුඛ ඇති දෙවිනි ධානයට පැමිණ වාසය කරනවා. ඉතින් මේ දෙවිනි ධානයේ ප්‍රීතිය තියෙනවා. එයා ප්‍රීතියට සතුටුයි. හැබැයි යාට පොඩි ආදීනමයක් පේනවා. මේ ප්‍රීතිය කායිකව දැනෙනවා. යම කායිකව දැනෙනවා නම් තමන් ඒකට ඇලෙන්න පුළුවන් ඒ කියන ආදීනමයි. එතකොට අන්නේ ආදීනේ දැකලා එයා ප්‍රීතියට විරාගයක් ඇති වෙනවා. ප්‍රීතියගේ විරාගයෙන් උපේක්ෂායත්තේ සතිමත් වූයේ සම්‍යක් ප්‍රඥායත්තේ විසේ. කයින්ද සුව විඳේ. උපේක්ෂායත්තේ සතිමත් වූයේ සුඛ විහාරයේකී ආර්යයන් පොගලෙක් පවසද්ද ඒ තුන්වෙනි ධ්‍යානට පැමිණ වාසය කරනවා. එතකොට මේ තුන්වෙනි ධ්‍යානයේ සුඛය තමයි මං කියුවේ අර ඇස් දෙක වහගත්තාම දැනනවා කියලා. ඉතින් අපි සුඛයි සුඛයි කියලා කියනවා. හැබැයි මේ ලෝකේ සත්‍ය වශයෙන්ම තියෙන්නේ දුක්කේ. එතකොට සත්‍ය වූ දුක්ඛය දැම්මතුයේ දැම්මතුයේ මේ සුඛේ తాවකාලිකයි කියලා කල්පනා කළාම එයා ඒ සුඛයට උපේක්ඛාවක් ඇති වෙනවා. අන්න ඒක තමයි මේ ඊළඟට පෙන්වන්නේ සුඛයාගේ ප්‍රහාණය කැලම සොම්නස් දුම්නස් දෙක නැති වී යාමෙන් අදුක්කම සුඛෝ උපේක්ෂාවේ සිංකල් සතිපාරිසුද්ධ ඇති හතරෙනි ධ්‍යානට පවින වාසය කරනවා. එතකොට මේ පුද්ගලයා මේ ශ්‍රද්ධා හිරි හෝතප්ප විරිය ප්‍රඥා කියන පංචසේක බලයන් ඇසුරු කරගෙනයි වාසය කරන්නේ. එයාට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රයෝ අදිමාත්‍රෝ පහළ වෙලා තියෙනවා. ඒ කියන්නේ ෂාප් විදිහට තියෙනවා. බ්ලන්ට් නෙමෙයි. මේ පංච ඉන්ද්‍රයන්ගේ අදිමාත්‍යතාවයෙන් ආසවක්ෂේප නිසා ආනන්තරික මාර්ග සමාධියට සීග්‍රව පැමිණෙනවා. මහන්නේ මේ සුඛාපටිපදා කිප්පාබිඤ්ඤායයි කියන ලබන. එතකොට සරියුත් හාමුදුරු ආශ්‍රෝ නැසුයි මේ ප්‍රතිපදාව භාවිතා කළා. ඒකට කියනවා සුඛාපටිපදා කියලා. මුගලන් හාමුදුරු ආශ්‍රෝ නැසි කලේ දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා. ඇයි මේකට ඒකට දුක්ඛාපටිපදා කියන්නේ? ඇයි මේකට සුඛාපටිපදා කියන්නේ? වේදනාවට සාපේක්ෂව සංස්කාර සුඛයි. දැන් බලන්න වඩු වාසුන් නැහැ. වඩු වැඩ කරනකොට ලී කපනකොට අතපය රිදෙනවා නේ. වේදනාගෙන දෙනවා. හැබැයි වඩු වාසුන් නැහැ වඩු කර්මාන්තයට කැමති. එතකොට ඕගලන්ට පේනවා වේදනාවට සාපේක්ෂව සංස්කාර සුඛයි. ඒක තමයි සුඛාපටිපදා කියලා කියන්නේ. එතකොට මේ ප්‍රතිපදාව කළාම ඕගොල්ලෝ එනවා හතරවෙනි ධානය කියන එකට චතුත්ත්‍ය ධානය. ඉතින් මේ චතුත්ත්‍ය ධානයට එන්න පුළුවන් අපි ඉස්සෙල්ලා බැලුවා නේද? අර මේ ඇරෝ එක අනිත්‍යනම් දුක්ඛනම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. අන්න ඒ ක්‍රමයටත් හතරෙනි ධ්‍යානෙට එන්න පුළුවන්. ඔය හතරෙනි ධ්‍යානෙට එන්න තවත් ක්‍රමයක් පෙන්වන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවා මේ සතර ආහාර දුක්ඛ භාවනාවේ භාවනාවන් තුනක් ඕගොල්ලෝ කරා. දැන් හතරවෙනි භාවනාවකුත් තියෙනවා. බොහොම බලගත් භාවනාව. කොහොමද ඒක කරන්නේ? මේ කබලින්කාර ආහාරය රාග සල්ලයෙන් කරකෝල මල මුත්‍රා අසුචිකානුක විඥානේ බැස ගන්න සලස්සනවා. ඒ කියන්නේ ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා අපි ඇති කරගත්තේ බබා වාගේ රූපයක් ජාති. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මැරලා මනු මේ කායෙන් ඉන්නෝ කාලා නෑ වාගේ දුකයි කියන එක තියෙනවා. එහෙනම් පළවෙනි පාරට උත්තර දෙකයි, ජාතියයි දුක්ඛයයි කියන එක. ඉතින් ওই දුක්ඛේ තමයි අපිට ස්පර්ශ වෙන්නේ. ඉතින් ඒක ස්පර්ශ වෙලා අපි මෝඩයා වාගේ සුඛයි කියලා හිතනවා. අන්නේ මෝඩ අවස්ථාව හොඳට සිහි කරන්න. ඕගොල්ලෝ පාරේ යනකොට කවුරු හරි මිනිස්සෙක් දැකලා සුඛයක් සොමනසක් ඇති වෙනවනම් ඒ සුඛය ආපහු ඇති කරගන්න නම් ඒක පවතින්න අර පුද්ගලයා ඒ හිටපු ඉරියව්වෙන් ඉන්නත් ඕන. තමන්ගේ ඇස් දෙක තිබිච්ච විදිහට තියෙන්නත් ඕන. ඕක සිද්ධ වෙන්නේ නැහැ නේ අර මිනිස්සයා යන්න යන්න. හිටියත් තමන්ගේ ඇස් දෙක ජරාවටපත් වෙනවා. එතකොට එහෙමනම් උගලන්ට වෙනවා මේ ඇහැයි රූපයයි කියන එක එක්කහු කරන්න බෑ. ඉතින් දැන් ප්‍රඥාවන්තයෙකුට පේනවා දෙකක් එක්කහු කරන්න බැරි නම් කොහොමද තුනක් එක්කහු කරන්නේ? ඇයි මෙතෙන්ට චක්කු විඥානියත් ගේන්න ඕනේ නේද? ඇයි රූපයයි චක්කු විඥානයයි ওই තුනේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒක හරියට ඕගොල්ලෝ ගමනක් යනකොට දකුණු පැත්තේ ලස්සන කාන්තාවක් එනවා. එයා දිහා බලාගෙන ඉන්නකොට වම් පැත්තෙන් තව එක්කෙනෙක් එනවා. ඉතින් අරයගෙන් ගලවගෙන මෙතෙන්ට ගේන්න බෑ නේද? අන්න එහෙම හිතන්න. එතකොට දෙකක් එක්කව කරන්න බැරි නම් මං කොහොමද තුනක් එක්කව කරන්නේ? ඉතින් ඕක තමයි විවේක දස්සී පස්සේසු කියන්නේ ස්පර්ශයෙන් විවේකේ. එතකොට ඒ කරන්න බැරි වැඩකට තමයි කෙනෙක් චේතනා කරන්නේ. ඉතින් එතකොට ලෙඩ වෙනවා කියන එක අහන්න දෙයක් නෑ. ওই වැඩේ කර කර ඉන්නවා නම් මොකද වෙන්නේ? තමන් කෑමක් නම් කකා ඉන්න කැමති. හැබැයි ඉතින් තමන් ජරාවටපත් වෙනවා, ටේස් බර්ස් යනවා නේ. ඉතින් ඉස්සර වාගේ රහ නැයක නිසා දෝමනස්සේ. එහෙනම් දෙවෙනි පාට උත්තර දෙකයි ජරාවයි දෝමනස්සේ. ඉතින් අපි කිව්වා කරන්න බැරි වැඩකටයි චේතනා කරන්නේ. ඒක නිසා ලෙඩ වෙනවා, ව්‍යාධිය කියන එක අහන්න දෙයක් නෑ. ඉතින් ඒ වගේම ශෝක කරනවා. දැන් ওই 100 කෙනෙක් මාත් එක්ක කියනවා පුතේ මං ඉස්සර මේ වහලට නැගලා උලුත් මාරු කරනවා කිව්වා. ඉතින් දැන් මේ 100 දැන් හැරමිටියක් අරගෙන යන්නේ. දැන් 100ගේ ගෙදර උලු කැටයක් කඩුණාම 100 කල්පනා කරනවා ඉස්සර නම් මම මේ වහලට නැග්ගා. උලුත් මාරු කරලා මම මේ බහිනවා කියලා. දැන් 100ට වහලට නගින්නත් බෑ. ඒ වගේම උළු කැටේ මාරු කරන්න කවුරු හරි හොයන්න යන්න විදිහකුත් නැහැ නේද? 100ට වාරු නැහැ. ඉතින් දැන් 100 ශෝක කරනවන්නේ. එතකොට එහෙනම් තුන්වෙනි පාට උත්තර දෙකේ උත්තර ගන්න වෙන ව්‍යාධියයි ශෝකයේ උත්තර දෙකයි. ඉතින් ඕක ලෙඩා ව්‍යාධිය කියන්නේ. ඉතින් ලෙඩා හදන විඥානි. ඒක මැරලා වැටෙනවා කියන එක අහන්න දෙයක් නැහැ නේද? ඒක ලෙඩ වැඩක්. ඒ කියන්නේ උදාහරණයකට කියනවා නම් අපි හිතමු අම්මා කෙනෙක් අසනීප වෙලා මේ ඔළුවත් බදාගෙන ඇඳට වෙලා නිදාගෙන ඉන්නවා. ඉතින් දවල් 12 විතර වෙනකොට තමන්ගේ කුඩා දරුවා හතරක පහක දරුවේ ඇඳ වටේ කැරකෙනවා. දැන් අම්මා බලනවා මේ කැරකෙන්නේ මොකෝ? කන්න දෙයක් නැතුවනේ කියලා. ඒපාර අම්මා ගිහිල්ලා මොනවාරි ටිකක් රත් කරලා දෙනවා. මෙයාට කන්න කියලා අම්මා යනවා ඇඳට. ඉතින් මෙයා කෑම කන්න ගිහිල්ලා සෙල්ලම් කරනවා කෑමත් එක්ක. තාත්තා අහනවා මොකද කියලා. එතකොට කියනවා මේ කෑම රහ නැහැ කියලා. අම්මට ඇහුණ නම් තරහත් යනවා නේද? රත් කළා දුන්නා මදිද කියලා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ අම්මට අසනීපේ ඔලුව කැක්කුම ආදී වශයෙන් අම්මට අර ලුණු තියෙනවද ඇඹුල් තියෙනවද කියලා බලන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් ඒක ලෙඩ ආදුපු වැඩේ, ඒක ලෙඩ වැඩේ. ඒක මැරලා වැටෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. එහෙමනම් ඉතින් මරණේ තියෙනවා. ඒක නිසාම හඬා වැළපීම තියෙනවා. එතකොට එහෙනම් හතරවෙනි පාට උත්තර දෙකයි මරණේ පරිදේය. දැන් එහෙනම් ඕගොල්ලෝ යටින් ඇවිල්ලා තිනෝ ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස ශෝක පරිදේය කාරණා අටකට ඇවිල්ලා තිනෝ. ඉතින් මෙතෙන්ට ආවනම් ධර්මීය අවබෝධයත් එක්ක ඕගොල්ලෝ හතරවෙනි ධ්‍යානයට ඇවිල්ලා තිනෝ. දැන් අර ඉස්සෙල්ල කිවි අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියලා ඒකයි මේකයි දෙකම එකයි කියලා පේනවා. දැන් එතකොට අපි වෙන්නවා මේ හතරවෙනි ධානයට මෙනේක. එතනින් අපි එනවා සතරෙනි සතිපට්ඨානී ධම්මානුපස්සනාව. මේ ධම්මානුපස්සනාවේ කොටස් පහක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ කාමච්ඡන්දේ ඇති අවස්ථාවදී ඇති බව දැනගන්නවා. නැති අවස්ථාවදී නැති බව දැනගන්නවා. නැති කාමච්ඡන්දේ ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්නවා. ඇති වෙලා තියෙන කාමච්ඡන්දේ පහ කරන්නේ කොහොමද? පහ කළා වූ කාමච්ඡන්දේ නැවත නූපදින්නේ කොහොමද කියලා දැනගන්නවා. අන්න පංච නීවරණ. එහෙම කියලා බුදුහාමුදුරු පෙන්නනවා. මේකේ සමුදය අස්තංගමයි බලන්නේ කියලා. ඉතින් මේ භාවනාවේ කොටසක් ඕගොල්ලෝ ඊයේ වම්මික සූත්‍රයත් එක්ක කළා. ඒකේ සම්පූර්ණ භාවනාව මේක කරන්නේ නැහැ. අර අද උදේ අපි බලපු ඩයග්‍රෑම් එක තිබුණේ පින්ඩෝලිය ඩයග්‍රෑම් එක 7යි 7යි තිබුණා. ඔන්න ඔකත් එක්ක භාවනා කරන හැටි අපි ඉන්ටර්නෙට් එකේ නම් දාලා තියෙනවා. එතකොට ඊළඟට දෙවෙනියට තියෙන එක තමයි ඔය රූප වේදනා සංඥා සංස්කාර විඥානවල ඒකේ සමුදය අස්තංගමයි බලන භාවනාව. ඉතින් ඒක අපි පළවෙනි දවසෙත් කළා, දෙවෙනි දවසෙත් කළා, තුන්වෙනි දවසෙත් කළා, අදත් කරන්න පුළුවන්. එතකොට ඊළඟට හතරවෙනියට තියෙන තුන්වෙනියට තියෙන භාවනාව තමයි ආයතන පබ්බේ. ඒකේ බුදුහාමුදුරුව පෙන්නනවා ඇහැ දැනගන්නවා, රූපය දැනගන්නවා, ඇහැයි රූපය නිසා ඇති වෙන සංයෝජනීය දැනගන්නවා, කන දැනගන්නවා, සද්දය දැනගන්නවා, කනයි සද්දය නිසා ඇති වෙන සංයෝජනීය කියන එක දැනගන්නවා. එතකොට මේ භාවනාවේ කොටසක් ඕගොල්ලෝ ඊයේ කරා පොතලී සූත්‍රය මතකද? පානාදිපාතිය වගේ දේවල් ලේම සංගෝචන වෙයි, එහෙම නීවරණ වෙයි කියලා හින් පෙන්නනවා. ඒකේ කොටසක් කෙරලා තියෙනවා. හැබැයි සම්පූර්ණ භාවනාව මේ වැඩසටහනේ කරෙන්නේ නැහැ. අර ස්පෙෂල් වැඩසටහනක් තියෙනවා එක දවසක. ඒකේ තමයි අපි ඒක පෙන්නා දෙන්නේ. එතකොට දැන් අපි තුනක් කිව්වා. හතරවෙනියට තියෙන්නේ සත්ත බොජ්ජංගේ. ඒ බොජ්ජංගේ සූත්‍ර දේශනා දෙකක් මම කියන්නම්. එකක් තමයි සීල සූත්‍රය. ඒක ඕගොල්ලෝ බලපු සීල සූත්‍රය නෙමෙයි, බොජ්ජංග සංයුත්තේ තියෙන සීල සූත්‍රය. ඒකේ තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ සිල්වත් භික්ෂුවකට රාතන් වහන්සේ කෙනෙක්ගේ පස්සෙන් යනවායි, අප උපස්ථාන කරනවායි මේවා සියල්ල වටිනවා කියලා. තථාගතයන් වහන්සේ පවසනවා එහෙම කියන්නේ. ඒ රහතන් වහන්සේ අර භික්ෂුවට ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මය අහගෙන ගිහිල්ලා ඒ භික්ෂුව ඒක සිහි කරනවා. ඉතිපටි සංචික්කති කිව්ව මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරාම ඒ භික්ෂුවට සති සම්බොජ්ජංගේ ඇති වෙනවා, භාවිතා වෙනවා, බහුලීකරණයටපත් වෙනවා, පරිපූර්ණත්වයටපත් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඕක නේද අපි මේ දවස් හතරෙම කළේ. ධර්ම කොටසක් අරගෙන සිහි කරා නේද? අන්න ඒක තමයි බෞද්ධ භාවනාව. ඒක බොජ්ජංග සංයුත්තේ තමයි ඒක පෙන්නා දෙන්නේ. එතකොට දැන් ඔය රහතන් වහන්සේ දේශනා කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මය. එතකොට ඒක පෙන්නන්නේ ඒක තියෙනවා භවපච්චා ජාති වාගේ කොටස. අන්න ප්‍රඥාවන්තයා ඕක අල්ල ගන්නවා. එයා නුවණින් යුතුව ඕක විමසනවා. අන්න එතෙන්දී ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇති වෙනවා, භාවිතා වෙනවා, බහුලීකරණයටපත් වෙනවා, පරිපූර්ණත්වයටපත් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න සතියෙන් තමයි ධම්මවිචේ ඇති වෙන්නේ. ධම්මවිචේන් පේනවා භවපච්චා ජාති, ජාතිය දුකයි. ඕගොල්ලෝ දුක්ඛිත ප්‍රදේශයක ඉන්නවා නම් ඕගලන්ට හිතෙනවා මේ ඕගොල්ලෝ මෙතනින් යන්න ඕනි කියලා නේද? වෙලක් වෙලාවට රටත් යන්නේ අතහැරලා නේද? ඒතර අන්න එනවා විරියක් ඇති වෙනවා. විරිය සම්පොච්චංගේ ඇති වෙනවා, භාවිතා වෙනවා, බහුලීකරණයටපත් වෙනවා, පරිපූර්ණත්වයටපත් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් ওই ආරද්ද විරිය තියෙන පුද්ගලයා ඉල්ලා සිටින්න ඕනේ නැහැ. මට මේ ප්‍රීතිය ඇති ඒවා කියලා. ඒක ධම්ම නියාමයක්. එහෙමනම් ප්‍රීති සම්බොජ්ජංගේ ඇති වෙනවා, භාවිතා වෙනවා, බහුලීකරණයටපත් වෙනවා, පරිපූර්ණත්වයටපත් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි කොටස් හතරකට ආවා නේද? සතියෙන් ධම්මවිචය, ධම්මවිචයෙන් විරිය, විරියෙන් ප්‍රීතිය. දැන් බලන්න උතන වාඩි වෙලා ඉන්නකොට කොන්ද රිදෙනවා නම් නැගිටලා යන්නත් හිතෙනවා. හැබැයි ප්‍රීතිය තියෙනවා නම් අර කොන්දරි දින තැනගෙන අවධානයක් නෑ. අර ප්‍රීතිය තියෙන තැනට ඔළුවට අවධානය තියෙන්නේ. එහෙමනම් ප්‍රීතියෙන් උනේ මොකද්ද? කායික පීඩාවෙන් දැවෙන එකකින් අයින් වුණා. එහෙනම් කාය පස්සද්ධිය කියන එක තියෙනවා. දැන් අනිත් අතට දැන් ඕගොල්ලෝ මෙතනින් යන්න ඕනී කියලා හිතන්නේ මොකටද? මේ භූමියේ කොහේ හරි සපපුටුවක් ඇති කියලා හිතනවා. නමුත් ප්‍රීතිය තියෙනවා නම් කොහෙවත් යන්න ඕනේ නැහැ. මෙතනම තමයි සැප තියෙන්නේ නේද? එතකොට එහෙනම් චිත්තපස්සද්ධියක් තියෙනවා. විඥාණය ඇතුළත පිහිටවෙනවා. අන්න පස්සද්ධිය සම්බොජ්ජංගේ ඇති වෙනවා. භාවිතා වෙනවා. බහුලීකරණයටපත් වෙනවා. පරිපූර්ණත්වයටපත් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. විඥාණය ඇතුළත පිහිටෙවුවා නම් සුඛයි. තාම පිට පුටු හොයනවා නම් සුඛයක් නැහැ. එතකොට අන්නේ සුඛයෙන් අපිට සමාධියක් ඇති වෙනවා. එහෙනම් සමාධි සම්බොජ්ජංගේ ඇති වෙනවා. භාවිතා වෙනවා. බහුලීකරණයටපත් වෙනවා. පරිපූර්ණත්වයටපත් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් ඉතින් මේ සුඛේ සාගත තුන්වෙනි ධානයේ අන්න කල්පනා කරනවා මේ සුඛේ తాවකාලිකයි. සත්‍ය වශයෙන්ම මේ ලෝකේ තියෙන්නේ දුක්ඛයක්. මේ දුක්ඛේ දැම්මතු වෙයි කියලා කල්පනා කළාම අර සුඛයට උපේක්ඛාවක් ඇති වෙනවා. එනං උපේක්ඛා සම්බොජ්ජංගේ ඇති වෙනවා. භාවිතා වෙනවා. බහුලීකරණයටපත් වෙනවා. පරිපූර්ණත්වයටපත් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඕකට කියනවා 7 linking කියලා. සප්තබොජ්ජංගේ. ඒ කියන්නේ එකකට එකක් සම්බන්ධයි නේද? සතියින් ධම්මවිචේ, ධම්මවිචේන් විරිය, විරියෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සුඛේ හරහා සමාධිය, සමාධියෙන් අපිට උපේක්ඛාව ඇති වෙනවා. තවත් සූත්‍රයක් කියන්න පුළුවන්. බොහොම කෙටියෙන් කියපු සූත්‍රයක්. ඒකට කියනවා ෂය සූත්‍රය කියලා. ඒකේ බුදුහාමුදුරුව පෙන්නනවා මේ කවුරු හරි මේ සප්තබොජ්ජංගයේ වැඩුවාම, භාවිතා කළාම, බහුලීකරණයටපත් කරාම ඒ පුද්ගලයාට තණ්හාව ෂය වෙනවා. කර්මයේ ෂය වෙනවා. තණ්හාවයි කර්මයේ දෙකම ෂය වෙලා නිර්වාණයට යනවා කියලා බුදුහාමුදුරුව පෙන්නනවා. ඔච්චරයි කියලා තියෙනවා. ඉතින් මට ඕක පැහැදිලි කරලා දුන්නේ සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේ. රහතන් වහන්සේ කිව්වා දරුවා මේ හතරෙනි ධ්‍යානෙට ගිය පුද්ගලයාට එයා නොදන්නා කාරණාවක් තියෙනවා. මොකක්ද ඒ කාරණාව? මේක නැති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ එයා භාවනා කරන්න ඉස්සෙල්ලා එයාට හතරෙනි ධ්‍යානයක් තිබුණේ නේ. එතකොට එයා දන්නවා සමුදයක් තියෙනවා. එයා දන්නේ නැහැ අස්තංගම. දැන් ඔය ආලාර කාලාම එහෙම ඉහළ ධානයන් වලට ගිහිල්ලා එයා කල්පනා කළා නේද මේක මෙච්චරයි. මෙතනින් පස්සේ මං මේ ලෝකෙ ගිහිල්ලා ඉපදෙනවා. මං මැරෙන්නේ නැහැ කියලා. ඉතින් ඔය හතරෙනි ධානය ගියේ පුද්ගලයාට වාසනාවක් එනවා. ඔය හතරෙනි ධානයට ගිය පුද්ගලයා මැරලා වැටෙනවා කියලා එහෙම පේනවනේ. එතකොට දැන් ඒ ධානයන් කියලා කියන්නේ චිත්ත සංස්කාර. ඉතින් චිත්ත සංස්කාර මිදෙනවා නම් ඒ ධානපල්ලාභිය සංඥාවට සලකන්නේ නැති වෙනවා. උදාහරණකින් කියනවා නම් ওই ඉස්සර කාලේ හිටපු වඩු බාසුන් නැහැ. හරි ආඩම්බරයි. ඒගොල්ලෝ හදන භාණ්ඩ මේ පරම්පරාවක් පවතිනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. දැන් ඕගොල්ලන්ගේ ආච්චිලා සීලා නැති වෙලා ගිහිල්ලා ඒගොල්ලන්ගේ අල්මාරි හැම තාම තියෙනවනේ. ඉතින් ওই අල්මාරි ඇතුලින් බැලුවොත් ඒ වඩු වාසුන්නේ ආඩම්බර කමටත් එක ගහලා තිනා ඔකේ ලී කෑල්ලක මමයි වාසුන්නේ හදපු දිනේ මේකයි කියලා. ඒගොල්ලෝ ඒ කලෝරලි එහෙම භාවිතා කරලා හදනවා. එතකොට කාලය පවතිනවා. ඉතින් දැන් ඔහොම වාසුන්නේ ආඩම්බරලා ඉන්නකොට දවසක් පාරේ යනකොට එයාට පේනවා. එයාගේ මේ තාත්තා හරි සීයා හරි හදපු එකක් නමත් ගහලා පාර අයිනේ දාලා තියෙනවා. ඉතින් මේක දැක්කම එයා කල්පනා කරනවා කැඩිලා දාලා තියෙනවා. කල්පනා කරනවා එහෙනම් මේවා හදන ඒවා කැඩෙනවා. ඉස්සර බාසුන් නැහැ ඔය ලීයක් දැක්කම ගහක් දැක්කම එයාට ඒක සුවඳ හිතන් දැනෙනවා. මේකෙන් හොඳ අල්මාරියක් මේසයක් හදන්න පුළුවන් කියලා මාලිගාවක් වගේ මැවෙනවා. එතකොට මෙතින් මේ දැන් බාසුන් නැහැ මොකද්ද කියන්නේ? මහත්යෝ මේවෙන් හදන ඒවා ඇති වැඩක් නැහැ. මේවා කැඩෙනවා කියලා කියනවා. එහෙනම් වඩු වාසුන් නැහැ ලීයට සලකන්නේ නැහැ. වඩු වාසුන් නැහැගේ ලීය තමයි ධානපල්ලාභියාගේ සංඥාව. වඩු වාසුන් නැහැගේ අල්මාරිය හිතන්න ධානපල්ලාභියක ධාන. අන්න වඩවාසුන් නැහැ ලීයට සලකන්නේ නැහැ වාගේ. මේ චිත්ත සංස්කාර බිඳෙන නිසා ධානපල්ලාභිය සංඥාවට සලකන්නේ නැති වෙනවා. ඔය වේදනාවට සංඥාවෙන් අගයක් දීලා තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ. හරියට වේදනාගයයි සංඥාගයයි දෙක එකට වැඩි කරනවා වාගේ. ඊයේ උගල ඉගෙන ගත්තා මේ වේදනාව කියන්නේ දිය බබුලක්. ඊටාම කුඩා කාලයක් පවතින දෙයක්. ඉතින් සංඥාගයත් 0.01 වගේ කුඩාගයක් නම් ওই දෙක වැඩි කරලා ගත්තාම උත්තරෙත් ඊටාම කුඩා වෙනවා. එතකොට මේ තණ්හාවශය වෙලා යනවා එහෙමනම්. ඊළඟට සංඥාවෙන් තමයි අපි චේතනාව කියන එක ඇති වෙන්නේ. මේක මේ තථාගතයන් වහන්සේගේ ඥානයක්. බුදුහාමුදුරුව පෙන්නනවා කවුරු හරි සංඥාවෙන් අයින් වෙනවා නම් චේතනාවෙන් අයින් වෙනවා. සංඥා චේතනා දෙකෙන් යුතුව අයින් වෙනවා නම් විඥාණයෙන් අයින් වෙනවා. විඥාණයෙන් අයින් වෙනකොට සංඥා චේතනා දෙකෙන්ම අයින් වෙනවා. ආපහු පෙන්නනවා සංඥා චේතනා විඥාන තුනෙන් යුතුව අයින් වෙනවා නම් යථා භූත ඥානයෙන් යුතුව අයින් වෙනවා. යථාභූත ඥානයෙන් යුතුව අයින් වෙනකොට සංඥා චේතනා විඥාන තුنين අයින් වෙනවා. නැවතත් පෙන්නනෝ සංඥා චේතනා විඥාන යථාභූත ඥාන. ඔය හතරෙන් යුතුව අයින් වෙනවා නම් විමුක්තියෙන් යුතුව අයින් වෙනවා. විමුක්තියෙන් යුතුව අයින් වෙනවා නම් ඔය හතරෙන්ම අයින් වෙනවා කියලා. දැන් බලන්න සංඥාවෙන් අයින් වෙනවා නම් චේතනාවෙන් අයින් වෙනවා. චේතනාහම් භික්ඛවේ කම්මං වදා. දැන් එහෙනම් කර්මයශය වෙනවා. තණ්හාවශය වෙනවා. එයා නිර්වාණයට යනවා කියලා බුදුහාමුදුරුව පෙන්නනවා. ඉතින් ඕගොල්ලෝ කොච්චර භාවනා කළත් ওই වඩුවාසුන් නැහැ කතාව ඉක්මවන්නේ නෑ. ඊළඟට සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ අවසානයේ තියෙන්නේ ওই චතුරාර්ය සත්‍ය භාවනාව. ඒකේ අවසාන භාවනාව ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව. ඕගොල්ලෝ එතනින් තමයි පටන් ගත්තේ. මේ දක්වා අපි කරගෙන ආවේ ඒකේ කොටස අද අවසාන කොටස කරන්න පුළුවන්. ඉතින් ඔය මුළු සතර සතිපට්ඨානියම කාරණා තුනකින් පෙන්වා දෙන්න පුළුවන්. ඒක තමයි මේ අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලාගේ ප්‍රඥාව. ඒක අපි ලියාගමු. එහෙම නැත්නම් මේ කොලේ මාක් කරගමු. මේක ඕගොල්ලෝ දන්නවා මේ පිටුව 17 තියෙන කියලා නේද? එතකොට 1 කියලා දාගන්න මේ කබලින්කාර ආහාරයට. 1 කබලින්කාර ආහාරය. ඊළඟට ඕගලන්ට පේනවා මතකද අපි කිව්වා අර අත්තා ඉඳන් නිත්‍යයට පාලමක් තිනවා කියලා. අර ජැක් එකක් ගහනවා කිව්වේ මානේ මදෙන්නේ. එහෙනම් මේ අත්තා ඉඳන් මේ නිත්‍යයි කියන තැනට රේඛාවක් ඇඳලා අන්නේ රේඛාවට ලියාගන්න නම්බර් 2 2 කියලා දාගන්න. අත්තා ඉඳන් නිත්‍යට රේඛාවක් ඇඳලා ඒ රේඛාවට 2 කියලා දාගන්න. අත්තා තියෙන තුන්වෙනි පේළියනේ නේද? තුන්වෙනි කොලම් එක. එතකොට ඊළඟට දැන් මෙතන ඕගලන්ට පේනව නේද? මෙතන ජාතියයි ජරාවයි තියෙනවා. ජාති ඉඳන් ජරාවට රේඛාවක් ඇඳලා අන්න ඒකට දාගන්න 3 කියලා. තුන්වෙනි කාරණය. ජාති ඉඳන් ජරාවට රේඛාවක් ඇඳලා එතනින් දාගන්න 3 කියලා. තුන්වෙනි කාරණය. ওই කාරණා තුනෙන් මුළු සතර සතිපට්ඨානියම නිරූපණය වෙනවා. සතර සතිපට්ඨානිය දන්නවනම් මෙනෙහි කරලා බැලුවොත් පේනවා ඇත්ත නෙන්නම් මේ කියන්නේ කියලා. හොඳයි අපි පටන් ගමු මේ තුන්වෙනි කාරණාව. දැන් බලන්න ඕගොල්ලන්ගේ ශරීරය දැන් ජරා වෙලා නේද තියෙන්නේ. අන්න ඒක හැබැයි හොඳට ගන්න ඕනේ මගේ ශරීරය ජරා වෙලා කියලා. දැන් ඉතින් එහෙමනම් අර සුසුමුත් එක්ක එනවා. ඉස්සරහට මොකක්ද හම්බ වෙන්නේ? ආච්චිට 100ට වෙච්ච දේ ව්‍යාධියයි මරණයයි. ඉතින් මැරෙනවා නම් නිත්‍යභාවයක් තියනවද? නෑ නේද? එහෙමනම් අන්න බලන්න දෙවෙනි කාරණේට එන්න දැන්. අත්තා ඉඳන් නිත්‍යයට. දැන් මේ අත්තා ඉඳන් නිත්‍යයට තියෙන එක කඩාගෙන වැටෙනවා නිත්‍යභාවයක් නැත්තම්. එහෙනම් අත්තා කියලා මොකක්ද අල්ලගෙන ඉන්නේ? 1 කබලින්කාර ආහාරය. දැන් බලන්න ඕගලන්ට ඉස්සෙල්ලා ශරීරයක් තිබුණා. ඒක මැරෙලා වැටලා තමයි මේක අදාගත්තේ. මේක දැන් ජරා වෙලා ඉස්සරහට ව්‍යාධියයි මරණයයි. දැන් බලන්න අපි ඉස්සෙල්ලා භාවනාවෙන් ආවම කාරණා 8කට මරණේ පරිදේවේ නේද? දැන් ඉතින් තියෙන්නේ උපායාසයේ 9 වෙනි කාරණේ. දැඩි ලෙස වෙහෙසටපත් වුණා. ඒ පාර මේ මතකදර පෝතලී සූත්‍රයේ පෙන්වෙයි. පළතුරු ගෙඩිය අල්ල වීසිකලා නේද? කබලින්කාර ආහාරය. එතකොට මොකද වුනේ? අරූප ධානයට ගියා තමයි. රූපය අයින් කරාම අරූප ධානය. ඉතින් ওই අරූප ධානය නේද? දස කුසලයේ පවත්තන්න හොඳම තැන. දැන් බලන්න ආකාසඤ්ඤායතනේ හොරකම් කරන්න දෙයක් තියෙනවද? නෑ නේද? මරන්න කෙනෙකුත් නෑ. මොන හොඳම තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නේද මේ පෙන්නන්නේ. අන්න අපි හතර චතුත්ත්‍ය ධානයට ආව අර සතර ආහාර දුක්ඛ භාවනාවේ ධම්මානුපස්සනාව 1 2 3යි බැලුවා. තුනෙන් පටන් ගත්තා දෙකට ආව රූපය අල්ලා විසිකලා. දැන් ආව සතරේනි විහෙරණී අරූප සමාපත්තිය ආනේංජ විහාරේ ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන ආකින්චඤ්ඤායතන නිවසඤ්ඤා නාසඤ්ඤායතන කියන එක. ඉතින් මෙතෙන්ට යන්න ඉස්සෙල්ලා මේ ධම්මානුපස්සනා කියන එක අපි ලියාගමු අර ඩයග්‍රෑම් එකේ. මේ ඩයග්‍රෑම් එකේ බලන්න මෙතන ඇරෝ එකක් තියෙනවා නේද? පේනවද මේ හිරේ ඉඳන් ඕතප්පය දක්වා ඇරෝ එකක් තියෙනවා. අන්න ඒක උඩින් ලියාගන්න ධම්මානුපස්සනාව කියලා. ධම්මානුපස්සනාව. එතකොට මේ ධම්මානුපස්සනාව කළාම සබ්බේ සංඛාරා දුක්ඛන්තේ න විචිකිච්ඡති අදිමුච්ඡති කියන එකට එනවා. මේ සියලු සංස්කාර ධර්මියෝ දුකයි කියන එක ගැන කිසිම සැකයක් නැහැ. නිශ්චයට බැස ගන්නවා. ඉතින් එහෙම වුණාම එයාට මේ ඉහළ ප්‍රඥාවට එහෙම යන්න පුළුවන් වෙනවා. මෙතන මේ ගාතාවක් තියෙනවා නේද? ක්‍රෝධෝ මෝස වජ්ජංච කතංකතාච ඒතේපි ධම්මා දෝමේව සම්තේ කතංකති ඥානපතාය සික්කේ ඥාත්තා පෞත්තා සමනින ධම්මා කියන ධාතා. අන්නේ ධාතාව එනවා ඕගලංගේ අර මේ සතරවෙනි විහරණයයි සතරවෙනි සම්‍යක්ප්‍රදාන විරයයි අතරට ඔන්නේ ධාතාව එනවා. එතකොට ඒකේ සික්කාවක් කියනවා නේද? මතකද අපි ඉගෙන ගත්ත අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා. අදි සීල ශික්ෂාව කියන්නේ රූපතියක් නම් පංචශීලයේ කියන එක තියෙන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගය යන කෙනෙක් හැටියට මුසාවාද විතරක් නෙමෙයි. පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ලාප නැති වෙන්න ඕන. සම්මා ආජීවයේ තියෙනවා නම් ගොඩක් සීලයක් භාවිතා කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නම ගොඩක් සීලයක් භාවිතා කරන්න ඕනේ. අදි සීල ශික්ෂා. අදි චිත්ත ශික්ෂා කියන්නේ ප්‍රථම ධානයේ ඉඳන් හතරවෙනි ධානයේ දක්වා ධානයෙන් අපි එතනින් පටන් ගත්තේ නේද? අදි ප්‍රඥා ශික්ෂා. මගඵල ලාභියාගේ ප්‍රඥාව අර සමුදය අස්තංගෙම දැකීමෙන් ඇති වෙන ප්‍රඥාව. ඉතින් මෙතෙන්ට වචන පහක් කෙනවා අපි ඒක ලියාගමු. පළවෙනියට කියනවා පාලි භාෂාවෙන් ශ්‍රද්ධා අදි මුච්චති කියලා. සිංහලෙන් කියනවා ශ්‍රද්ධාවෙන් නිශ්චයට බැස ගන්නවා කියලා. ශ්‍රද්ධාවෙන් නිශ්චයට බැස ගන්නවා කියලා. මොකක්ද ඒ කියන්නේ? ඔකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා resolve faith upon training කියලා. අන්න training එකක් ගැන සඳහන් වෙනවා. දැන් බලන්න ඔය විශ්වවිද්‍යාලවල කියනවා මේ මෙන්න මේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව මෙන්න මේ පාඨමාලාව කළාම තමයි ඔයාලට උපාධිය දෙන්නේ කියලා. ට්‍රේනින් කොලෙජ් එකෙත් කියන ඔයා මෙන්න මේ කෝසස් පාස් කරාම ඔයාට සර්ටිෆිකේට් එකක් දෙනවා කියලා. ඒ වගේම ඔය ඕගොල්ලෝ වැඩ කරන ආයතනෙත් කියන ඔයගොල්ලෝ මෙන්න මේ කෝස් එක පාස් කරාම තමයි ඔයගලන්ට ප්‍රොමෝෂන් එක දෙන්නේ, ඉහළ තනතුරක් දෙන්නේ කියලා. ඒ වගේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙනවා මේ පාඨමාලාවල්. එතකොට ඒ අනිත් ඇංගල වගේ මහා ගොඩක් කෝසස් නැහැ. පාඨමාලාවේ 10යි තියෙන්නේ. හරියට පාස් කරගත්තා නම් කවදාවත් කිසිම ඩිග්‍රී එකක් කරන්න ඕනේ නැහැ. මොකද්ද ඒ? දස කුසලය. දස අකුසලයෙන් අයින් වෙන්න විතරයි තියෙන්නේ. ලේසි නේද? හදයි අපි බලමු ලේසිද කියලා. දෙවෙනි වචනිකුත් එන්න. දෙවෙනි වචනේ තමයි විරියම් පග්ගං හන්තෝ කියලා කියනවා. සිංහලෙන් කියනවා විරිය දැඩි කොට ගනි. විරිය දැඩි කොට ගනි. මොකක්ද ඒ කියන්නේ? දැන් හිතන්න බලන්න. ඕගොල්ලෝ ඉන්නවා කියලා ඕගොල්ලන්ගේ ඊතර බබෙක් ඉන්නවා කියන්නකො. ඒ බබා ඉන්නවා කොට්ටේ එකක. බබාට නිින්ද ගිහිල්ලා. හොඳ චාන්ස් එක නේද? ඔය කතරගුරුන් ගත්තක් එහෙම කපාගෙන ඉන්න. ඉතින් දැන් ඔන්න කැත්තකුත් අරගෙන යනවා කතරගුරුන් ගත්ත කපාගෙන ඉන්න. කපාගෙන එනකොට පේනවා ගෙදර ඇවිල්ලා බලනකොට අර බබාගේ කොට්ටේක වටේ ණයේ කැතිලා. බබාට පෙනී පුප්පගෙන ඉන්න. මොකද කරන්නේ? විභාගේ පාස් වෙනවද ෆේල් වෙනවද? හතේ කැත්තක් තියෙන ඕන නම් ඇදලා අරින්න පුළුවන්. දැන් පේනවද වැඩේ අමාරුයි කියලා නේ? අර නයා බබාට ගැහුවා වුණත් මේ නයාව මරන්න අපිට අයිතියක් නෑ. දැන් පේනවද එහෙම වීරියක් තියෙනවද කියලා? බෝසතාණන් වහන්සේට නම් තිබුණා නේ. ගහ යට වාඩි වුණේ ඇස්සිස් මස්ලේ දිය වුණත් බුද්ධත්වයටපත් වෙලා මිස නැගිටින්නේ නැහැ කිය. එතකොට මේ විරියම් පග්ගං හන්තෝ කියන්නේ අර කෝසස් ටික දස කුසලයේ මම කොහොම හරි ඒක පාස් කරගන්නවා ෆේල් වෙන්නේ නැතුව නේද? තුන්වෙනි වචනෙකුත් එනවා. සතින් උපට්ඨ පෙත්තා කියලා කියනවා. සිංහලෙන් කියනවා සිහි එළඹවනවා කියලා. සිහි එළඹවනවා. මොකක්ද ඒ කියන්නේ? දැන් හිතන්නක බලන්න ඕගොල්ලෝ ඉන්නවා ට්‍රේනින් කොලෙජ් එකේ. 9ට ලෙක්චර් එක පටන් ගන්නවා දැන් වෙලාව 8:30යි. තාම ඉන්නේ ඇඳේ. හොගාලා වහිනවා. මොකද කරන්නේ? රෙද්ද පෙරවගෙන අනිපැත්ත හැරලා නිදා ගන්නවද? එන ගැහුවත් කමක් නැහැ කියලා යනවා. අන්න ප්‍රඥාවන්තයා නම් දන්නවා මං ගියේ නැත්තම් විභාගේ ෆේල් වෙන්න පුළුවන් නේද? එවනම් මෙතන සතිය කියලා කියන්නේ මොකද්ද? අර විරියට පමා නොවීම. ඒකත් ලියා ගන්න වටිනවා. විරියට පමා නොවීම. ඊළඟට හතරවෙනි වචනයකුත් එනවා. චිත්තං සමාදාහන්තෝ කියනවා. සිංහලෙන් කියනවා සිත පිහිටුවනවා කියලා. සිත පිහිටුවනවා. මොකක්ද ඒ කියන්නේ? දැන් හිතන්න බලන්න. ඕගොල්ලෝ අහලා තිනවා නේද මේ ලංකාවේ මිනිස්සු කියනවා මල්වට්ටියට සමාදම් කරගන්නවා කියලා. අන්න ඒ වගේ හිතන්නකෝ විඥානී කියන්නේ තව පුද්ගලයෙක් කියලා. දැන් එයාට කියනවා එන්න අපි පානාතිපාතේ නොකරින්. එන්න අපි අදත්තා දානිය නොකරින්. දැන් තමන්ගේ සිත සමාදම් කරගත්තා, එක්කහුව කරගත්තා. දැනගෙන හරි නොදැනගෙන හරි ඕගොල්ලෝ හැමදාම ඕක කියනවා නේද? පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තියෙන එක තමයි සිත සමාදම් කරගත්තා, එක්කහුව කරගත්තා, කන්සන්ට්‍රේට් කරගත්තා. මොකටද? පානාතිපාතේ නොකරින්, අදත්තා දානිය නොකරින්. පස්වෙනි වචනිකුත් එනවා. ප්‍රඥාය පජානතෝ කියනවා. සිංහලෙන් කියනවා ප්‍රඥාවෙන් දැනගන්නවා කියලා. ප්‍රඥාවෙන් දැනගන්නවා. එතකොට මොකක්ද ඒ කියන්නේ? දැන් ඔය ළමයි ඉන්නවා නේද විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා අවුරුදු දෙකක් විතර කෝස් එක කරලා කියනවා මේ කෝස් එක නම් හරි අමාරුයි මට පාස් කරගන්න. මේක පාස් කරයි කියලා ඇති වැඩකුත් නැහැ, මට රස්සාවක් හම්බෙන්නෙත් නැහැ කියලා. එයා කියනවා මම වෙන කෝස් එකකට යනවා කියලා. එතකොට මෙයා ඉඳන් කියනවා නෑ නේ. ඔය රසායන විද්‍යාව භෞතික විද්‍යාව නෙමෙයි. කළ යුතු දේ මේකමයි. දස කුසලේම තමයි පවත්තන්න ඕනේ කියලා. ඒක තමයි ප්‍රඥායි ප්‍රජානතෝ කියන්නේ ප්‍රඥාවෙන් දැනගන්න. හැබැයි ඕකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ ගැඹුරු අර්ථය තේරුම් ගන්න ඕගොල්ලෝ බලන්න ඕනි ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාවක් තියෙනවානේ. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිබරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. කොටස් 16ක් සහිත වූ ආනාපාන සති. ඉති ප්‍රඥාවන්තයෙක් ඉන්නවා නම් පේනවා. ඇයි බුදුහාමුදුරුවෝ අතන නමයක් කියලා 10 වෙනිට ආනාපාන සතිය කිව්වේ? අර නමේ ඕනි එක කරන්න. හරි ගැඹුරු භාවනාව. නිකන් හුස්ම ඇදෙද්දී ඉඳලා බුද්ධත්වයටපත් වෙන්න පුළුවන්ද? බෑනේ නේද? ඒකට ගැඹුරු භාවනාව. එතකොට දැන් ওই 10 වඩලා ඕගොල්ලෝ මොකක්ද ඇති කරගන්නේ? ප්‍රඥා ගොඩුවක්. අනිත්‍යයි කිව්වම ඒක ප්‍රඥාව. අනත්තා කිව්වම තව ප්‍රඥාව. කසුබයි කිව්වම තව ප්‍රඥාව. ඒ ප්‍රඥා ගොනුව ඇති කරගෙන එක එක සංඥාව දෙස බලමු. අන්න ඒක තමයි ප්‍රඥායි ප්‍රජානතෝ කියන්නේ. දැන් ඔය තවත් තේරෙන්නේ නැත්නම් දෙකම උදාහරණයකට කියනවා නම් මතකද අපි කිව්වා ඔය ආච්චි කෙනෙක් බලන්න ගියයි කියලා. අසනීපයි කියලා ආරංචි වෙලා. ගියයින් පස්සේ තින් ඒ ගෙදරයි කියන මේ ආච්චි අවුරුද්දකින් නැගිටින්නේ නැහැ කියලා. ඇඳේමයි හිටියේ කියලා. මුත්‍රා ගඳ හිටන් දැනෙනවා. දැන් ඉතින් කාමරෙන් එළියට එනකොට කල්පනා කරනවා. අනේ එහෙනම් ආච්චි මෙතනම තමයි. මෙතනම මැරෙනවා කියලා. කර්ටන් එකෙන් එළියට ආපු ගමන් පේනවා මේ කෙනෙක් බබෙක් වඩාගෙන පොතාගෙන යනවා. දැක්ක ගමන් ආ බබා කියලා නිකන් ලයිට් එකපත් වුණා වගේ. අර ආච්චිට දාපු බණේ අපි බබාට දැම්මේ නැහැ නේ. ආච්චිගෙත් තියෙන මල මුත්‍රා බබාගෙත් තියෙන මල මුත්‍රා. පේනවාද අර බබා වමන යුට්ටක් එහෙම දැක්කනම් අන්න ඕගලන්ට අසුබයි කියලා පේනවා. එතකොට දැන් බලන්න මොකද්ද උනේ උතන. ආච්චි මැරෙනවා බබා ජීවත් වෙනවා. ඕකනේ තියෙන්නේ නේ. ඒ කියන්නේ අර නිත්‍ය භාවය මගින් අන්න සුබයි කියන එක සනාථ කළා. දැන් බලන්න ප්‍රඥා බාස්කට් එක ඇති කරගෙන තියෙනවා නම් එතකොට දැන් අනිත්‍යයි කියන එක තියෙන නිසා තමන් අර අසුබේ දිහා බලනකොට බබා දිහා බලනකොට අන්න අසුබේ අසුබේ වශයෙන් පේනවා. අන්න ඒකයි ප්‍රඥායි ප්‍රජානතෝ කියන්නේ. දැන් අපි වචන පහක් කිව්වා. සද්දාදි මුච්චති, විරියම් පග්ගංහන්තෝ, සතින් උපට්ඨපෙත්ත, චිත්තං සමාදාහන්තෝ, ප්‍රඥාය ප්‍රජානතෝ. මොකද්ද මේ කියලා තියෙන්නේ? මේ කියලා තියෙන්නේ පංච ඉන්ද්‍රියන්. අන සද්දාදි මුච්චති කිවි සද්දා ඉන්ද්‍රිය, විරියම් පග්ගංහන්තෝ කිවි විරිය ඉන්ද්‍රිය, සතින් උපට්ඨපෙත්ත කිවි සති ඉන්ද්‍රිය, චිත්තං සමාදාහන්තෝ කිවි සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥාය ප්‍රජානතෝ කිවි ප්‍රඥා ඉන්ද්‍රිය. කොහොමද මේවා වැඩෙන්නේ? දස කුසලයේ ශ්‍රද්ධාවෙන් අනුමත කරාම ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරියෙන් පාස් කරගත්තයි කරනවායි කියුවාම විරියේ ඉන්ද්‍රිය, සතියෙන් කිව්වම පමා වෙන්නේ නැහැ මේ වැඩේට සති ඉන්ද්‍රිය, සමාධියෙන් කිව්ව මගේ සිත එක්කහුව කරගන්නවා මේ වැඩේට සමාධි ඉන්ද්‍රිය, ඊළඟට ප්‍රඥාවෙන් කිව්ව මේකම තමයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒක කළාම ඕගොල්ලෝ එනවා මේ සතරවෙනි සම්‍යප්ප්‍රදාන විරිය කියන එකට. හතරවෙනි විරිය නේද? උපන්නානං කුසලානං ධම්මානං තිතියා සම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපුරිය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගං හාති පජාති. අපිට ඉපදිලා තියෙන කුසල ධර්මය මොනවාද? අන්න තුන්වෙනි විරියේදී අපි ගන්නවා සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා. ඒ සෝතාපන්න පුද්ගලයා මගඵල චිත්තේ නම් වෙලා ඉන්නකොට එයා මොකක්වත් මගේ කියලා ගන්නෙ නෑ. සිත විශාලයි. ඉතින් ඔය සිත විශාල වුණාම කෙනෙක් හිතන්න පුළුවන් ඕක තමයි නිර්වාණය කියලා. මගඵල චිත්තය කියන්නේ නිර්වාණයද? නෑ, ඒක බෝධිපාක්ෂික ධර්මයක්, බෝධිය නෙමෙයි. එතකොට එයා ඒක මුලාවටපත් වෙන්නේ නෑ. ඒකයි තිතියා සම්මෝසාය කියන්නේ. හැබැයි එයා දැනගන්නවා මේ ඵල චිත්තේ නැංවීමෙන් තමයි ඊළඟ ඵල චිත්තයට යන්න පුළුවන් වෙන්නේ. වේපුල්ලා විපුල බවටපත් කරන භාවනායේ පරිපූර්ණය, භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් කිරීම සඳහා එයාට ඡන්දයක් ඇති වෙනවා, වෑයම් කරනවා, විරි ආරම්භ කරගන්නවා, සිත දැඩි කරගන්නවා. එතකොට ඒකට උදව් උපකාර වෙන ධර්මයේ තමයි මේ අනුරක්කන ප්‍රදානි සමාධි නිමිත්ත කියන එක රැකගන්නවා. ඒ කියන්නේ දැන් අර අභිතු වහලෙක් වාගේ වැටලා ඉන්නවනම් ලෙඩෙක් නම් අන්න අට්ටික සංඥා වගේ එකක් භාවිතා කළොත් අපි හිතමු ඕගොල්ලෝ ඒ ආකාසඤ්ඤායතනේ හරි දුරට ගියා කියලා. ගෙයිලා ඇවිල්ලා ඊට පස්සේ ඕගොල්ලෝ කල්පනා කරන්න ගත්තොත් අනේ මේ අට්ටික සංඥාව නේද මට මෙතෙන්ට එන්න උදව්පකාර වුණේ කියලා. ආපහු ඇටගෙන මෙනෙහි කළොත් මොකද වෙන්නේ? ඕගොල්ලෝ අරූප ධානයෙන් රූප ධානයට වැටෙනවා. එතින්දී ඕගොල්ලන්ගේ නිමිත්ත මාරු කරගන්න ඕනේ. මට ඕනි මේක නෙමෙයි මට ඕනි නිර්වාණයයි කියලා ඒක මාරු කරගන්න ඕනේ. ඉතින් දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? මට නම් ඒ ප්‍රශ්නේ ආවා. මුලින් කිව්වා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පහක් කියලා. දැන් මෙතෙන්ට ආවයින් පස්සේ අපි කියනවා විරිය විතරක් කියලා. ඉතින් මම රහතන් වහන්සේගෙන් ඇහුවා ඒක කොහොමද එහෙම වුණේ කියලා. රහතන් වහන්සේ මගෙන් ඇහුවේ මොකක්ද දන්නවද? ඔබ ගොඩා කාලේ මාමලා නම් මොකද කරන්නේ කියලා. ඔන්න ඔහමයි රහතන් වහන්සේ උගන්වන්නේ. දවසක් විතර යනවා මේක හිතන්න. කුඩා කාලේ මාමලා කියලා කිව්වේ ඕගොල්ලොත් මැරෙන්නේ නැහැ නේද? අම්මා මලයි කියලා. ඒ කියන්නේ මවගෙන් වෙන් වුණා කියන්නේ රූපයෙන් වෙන් වුණාන අරූපේ අලුතට ගියේ අරූපේ. ඒ අරූපේ නොවැටි ඉන්න කරන විරිය තමයි මේ පෙන්වන්නේ. ඉතින් ওই විරිය කියන එක නැත්තම් ඕගලන්ට ওই පුටුවේ නැගිටින්නවත් බෑ, ඉගෙන ගන්නවත් බෑ නේද? ඉතින් විරිය භාවිතා කරලා අපි ගන්නා දන්නේ ජීවිතේ හොඳ දේවල් නේ. දැන් මට කියන්න පුළුවන් මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඔය හොස්ටල් එකේ කොමර්ස් කරන ළමයෙක් හිටියා. ඒ ළමයා උදේවරුේ කොමර්ස් ලෙක්චර්ස් වලට යනවා. හවස් වරුේ චාටර්ඩ් පන්ති වලට යනවා. රැ වෙනකම් පාඩම් කරනවා. ඉතින් මෙයා දැකලා මං කෝ ඔයා බොහොම හොඳයි, හරි විරියක් ගන්නවා. මේ ජීවිතේ ලබා ගන්න තියෙන හොඳම දේ ගන්නයි කියලා. ඔය මං ජීවිතේ හොඳම දේ ගන්නවා කියලා කිව්වා. ඉතින් ඔය ජීවිතේ හොඳම දේ කියලා මොනවද ඔය කියන්නේ? හොඳ රූප නේද? බෙන්ස් කාර්, හොඳ කෑම් ආදී වශයෙන් ඒ කියන්නේ. ඉතින් හැබැයි රූපේ හොඳ මේක මොකද්ද? දැන් බලන්න ඔය හෝටලයක් එහෙම ඇඩ්වර්ටයිස් කරනකොට කියනවා ස්පේසියස් රූම් කියලා. ඒ කියන්නේ අර හුඬු වගේ බිත්ති හතර ලඟ වෙලා තියෙනවා නේ, පුළුවන් තරම් ඈත් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ රූපේ හොඳ මේක මොකද්ද? රූපේ නැතිකම. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනෙ. ආකාසඤ්ඤායතනෙ තියෙනවා වේදනාව. ඒකේ හොඳ මේක මොකද්ද? ඒ වේදනාව නැතිකම. ඒ කියන්නේ විඥානඤ්ඤායතනෙ. විඥානඤ්ඤායතනෙත් තියෙනවා වේදනාව. ඒකේ හොඳම එක තමයි ඒ වේදනාව ගැන සංඥා මනසිකාරයෝ නැතිකම. උදාහරණයකට කියනවා නම් දවසක් මං භාවනා කරනකොට මම හිටියේ 6 වෙනි ධ්‍යානෙ. මගේ පපුව පොඩ්ඩක් රිදිලා ගියා. මම වැටුනේ නැහැ, මම භාවනාව කරගෙන ගියා. සැරින් සැරේ මට කල්පනා වෙනවා මේ භාවනාව ඉවරලා මට හොස්පිටල් එකට යන්න වෙයිද දන්නේ නැහැ කියලා. දැන් බලන්න වේදනාව නැහැ, ආපහු රිදෙන්නේ නැහැ. වේදනාව නැතුණාට වේදනාව ගැන සංඥා මනසිකාරයෝ තියෙනවා. එතකොට මේ සංඥා මනසිකාරයෝ වේදනාව ගැන සංඥා මනසිකාරයෝ නැති එක තමයි හත් වෙනි ධ්‍යානය ආකින්චඤ්ඤායතනෙ. මේ දැන් ඕගොල්ලෝ ටිකට ඉස්සලා කරපු භාවනාව නේද? ආකින්චඤ්ඤායතනෙ තියෙනවා සංඥාව. ඒකේ හොඳ මේක තමයි මේ සංඥාව නැතිකම. නේව සංඥා නා සංඥායතන. ඒකේ තියෙනවා සංස්කාරය. ඒකේ හොඳ මේක තමයි මේ සංස්කාරයන්ගේ නිරෝධය නැතිකම නේද? ඒ කියන්නේ නිර්වාණයම තමයි හොඳ වෙන්නේ. එහෙමනම් මේක මග නතර කරන විරියක් නෙමෙයි. අර සද්දා විරිය සති සමාධි ප්‍රඥා ඔක්කොම එකට කැටි කරගෙන නිර්වාණයටම ගෙනියන්නා වූ විරියක්. ඉතින් ඒක භාවිතා කළාම ඕගොල්ලෝ එනවා සතරවෙනි ආශ්චර්ය අද්භූත ධර්මය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බලන්න ඒක කොහෙන්ද ආවේ? අපි මෙච්චරලා කිව්වේ දස කුසලයක් ගැන කතා කළා, විරියක් ගැන කතා කරා, එකපාරටම ආර්යයට මගක් ඇවිල්ලා නේද? එවනම් දස කුසලයයි අරියටමගයි අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕන. එහෙම සම්බන්ධතාවයක් තියෙනවා. මම ඕගලන්ට ඒක ඩයග්‍රෑම් එකකින් පෙන්වන්නම්. මේක ඕගොල්ලෝ ළඟ නැහැ, මේ ස්ක්‍රීන් එකේ බලාගමු අපි. මේක මේ පෙන්වා දීලා තියෙන දස කුසලයට ඉස්සෙල්ලා දස අකුසලෙයි. දැන් ඕගලන්ට පේනවා මිච්ඡාදිත්‍ය, ව්‍යාපාදේ අභිජ්ජා, මනසෙන් කියන්න වැරදි. වචනෙන් කියන්න වැරදි, බොරු කීම, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප නේද? කයෙන් කෙරෙන වැරදි, පානාතිපාත, අදත්තාදාන, කාමයෝර්ධවා හැසිරීම. මේ අතර සම්බන්ධතාවයන් තියෙනවා. මිච්ඡාදිට්ඨියෙන් තමයි ව්‍යාපාදේ, මිච්ඡාදිට්ඨියෙන් තමයි අභිජ්ජාව, අභිජ්ජාවෙන් තමයි අදත්තාදානෙ, මිච්ඡාදිට්ඨියෙන් තමයි කාමයෝර්ධවා හැසිරීම, ව්‍යාපාදයෙන් එහෙම තමයි පරුසාවාච කියන්නේ. එතකොට හැදිලා තියෙන්නේ මොකද්ද? මිච්ඡාදිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. මේකට කියනවා කුම්මග්ගපටි සේවනිය කියලා. අරියට මගට විරුද්ධ පාර. ඉතින් අපි මේ පාර දිගේ යනවද? නැහැයි කියලා හිතන්නේ. අපි හරි හොඳයි නේද? අපි ඉන්න පාර තමයි මේ පාර. අපිට පුරුදු පාර. දැන් බලන්න. ඕගොල්ලෝ දවසකට භාවනා කරන්නේ කොච්චර වෙලාවක්ද? පෙලක්කය බිඳුවයි. පෙලක්කය පැය භාගයක්. ඔය පැය භාගයක් භාවනා කරනකොට මේ පළවෙනි මීට 15 නේද බොහොම හොඳ. ඕගොල්ලෝ දන්නවද බොහෝ දෙනෙක් මගපල් ලබන්නේ පළවෙනි මිනිත්තු 15 කියලා. ඒක තමයි ඕගොල්ලන්ගේ ජීවිතේ හොඳම කාලය. ඒක නිසා ඒක මේ හොඳම කාලය දෙන්න ඕනි ඒකට. මොකද්ද ඕගොල්ලන්ගේ ජීවිතේ හොඳම කාලය? උදේ නැගිට්ටාම නේද? අර නිදාගෙන ඉඳලා හොඳට නැගිට්ටාම. එතකොට ඒකෙන් කියවෙන්නේ මේ පාන්දර 2ට 3ට ඉලාම් එක තියන්න ඕනි කියලා. දැන් 6ට නැගිටිනවා නම් 5:00ට නැගිටිනවා. එතකොට දැන් පාමාන්ට නැගිට්ටා. නානවා නම් නෑවත් ඒකක් බොනවා නම් බිව්වා. කාත් එක්කවත් කතා බහ කරන්න යන්න එපා. මේක කෙමක් නෙමෙයි. මොකද ඔය කතා කරාම කියන්නේ මොකද්ද? මගේ අතන් රිදෙනවා මෙතන් රිදෙනවා කියයි. අර ළමයාගේ ප්‍රශ්නේ කියයි නේද? ඕවා කරාම ඉතින් භාවනා කරන්න ගියාම ඕවා කරගෙන ගන්න. අනිත් අය නිදාගෙන ඉන්න වෙලාව තමයි හොඳම වෙලාව. ඔන්න ගිහිල්ලා වාඩි වුණා භාවනා කරන්නයි කියලා. පළවෙනි මිනිත්තු 15 හොඳට භාවනා වුණා. දෙවෙනි මිනිත්තු 15 එකපාරට කල්පනා එනවා. අහ් බල්ලට කන්න දුන්නත් දන්නේ නැහැ කියලා. දැන් කොහෙද යන්නේ? ඔන්න මේ පාර කුම්මග්ගපටි සේවනේ. මේ හොද්දාරි රහයි කියනකොට යන්නේ ඔන්න මේ පාර දෙකේ. ඕක තමයි අපිට පුරුදු පාර. මොකද අරියට මග කියන එක අපිට අහන්න හම්බෙන්නේ කලාතුරකින්. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ඔයගලන්ට හිතෙන්න පුළුවන් දැන් මේ මහා භද්‍ර කල්පේ නම් බුදුහාමුදුරුවෝ හතර නමක් පහළ වුණා. මේ පෘථුවිය කැඩෙන්න ඉස්සලා තව බුදුවරයෙක් එනවා කියනවා නේද? එතකොට මේ හරියට ළඟ ළඟ පහළ වෙනවා වගේ කියලා පේනවා. දැන් බලන්න ওই තථාගතයන් වහන්සේ මේ ගෞතම බුදුහාමුදුරුවෝ පෙරම්පුරව සාරා සංකේයි කල්පලක්ෂය. ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන් ඒව කල්ප ලක්ෂයයි. පදමුත්තරා බුදුහාමුදුරන් ඉඳන් මේ දක්වා කල්ප ලක්ෂයක් තියෙනවා. අසංකේයව හතරයි. එතකොට අසංකේයව හතරක් කියුවාම මේක මහා කප්පයක් වෙනවා. ඔය දානපාරමිතා පුරුපු කාලෙට තථාගතයන් වහන්සේ දැකලා තියෙන්නේ මේ බෝධිසත්වයන් බෝධි හැටියට ඉන්නකොට මේ බුදවරු 24 නමයි. එතකොට දැන් ඔය අකනිට බ්‍රහ්ම ලෝකේ මණ්ඩලාධිපති බුදු පියාණන් වහන්සේගේ ආයුෂ මහා කප්ප 14312. එතකොට මෙච්චර කාලයකට දැකලා තියෙන්නේ තථාගතයන් වහන්සේලා 2500. ඔය අරිහත්යෙන් පස්සේ එකම බුදුරෙක්වත් මිස් කළා නැහැ. එයා ඔය අකනිට්ටාවේ සිරිතක් තියෙනවා. ඒ මුළු අකනිට්ටාවම ඇහැරිලා බුදුහාමුදුරුව පහළ වුණා. බුදුහාමුදුරුව පිරුණම් පානකම්ම බණහම. දැන් අපි නම් කම්මැලිනේ නේද? වත්තුමු සූත්‍රය එකපාරක් ඇහුවනම් අයියෝ දෙවිනි පාටත් වත්තුමු සූත්‍රයද නේද? ඒ බුදු පියාණන් වහන්සේ 2500 පාරක් අහලා තියෙනවා කියලා දෙන්නත් දන්නවා. රහතුත් වෙලා. ආයිත් බුදුහාමුදුරුව වණ කෙනුට ආයිත් අහගෙන ඉන්නවා. එතකොට දැන් ඔය ඒ බුදු පියා දැකලා තියෙන්නේ 2500. ඉතින් ඕක කොහොමද වෙන්නේ? බලන්න 24 වැඩි කරන්න එපා. 14000 නේද? ඉතින් මං ඇහුව කොහොමද ඒක වුනේ කියලා. ඒ පාරේ බුදු පියා පැවසුවා දරුව මහා කප්ප 3000කට එක බුදුරෙක් හිටියේ නෑ කිව්වා. මහා කප්පයක් කියන්නේ මේ පොළොව තිබිලා ඒක කැඩිලා විනාශ වෙලා ආපහු ඒ කියන්නේ නැතුව තිබිලා බොහෝ කාලයක් ආපහු හැදෙනවා. ඒත් මහා කප්පේ ඉතුරු. ඔක 3000 පාරක් වෙනකොටත් බුදුරෙක් නෑ. මං ඇව කොහොමද ඒක වුනේ කියලා. ඒ පාරේ බුදු පියා පැවසුවා ඒකෙන් 1500කට ෘතුයක් තිබුණේ නැහැ කියලා. අන්න ඒ වගේ කාලයක් තියෙනවා. ඉතින් ඒ කාලේ අරියට මගක් අහන්න හම්බ වෙන්නේ නැහැ නේ. මොනවද අහන්න හම්බෙන්නේ? මෙන්න මේක තමයි පාර. බුදුහාමුදුරු පෙන්වනවා මේක ගිහිලා කරන්න බැරි අපරාධයක් නැහැයි කියලා කුම්මග්ගපට සේවන. එහෙනම් ඕගලන්ට පේනවා මිච්ඡා දිට්ඨි මෝහය, මෝහේ මිච්ඡා දිට්ඨිය, විහිංසාවිතක්කේ මෝහේ, මෝහේ විහිංසාවිතක්කේ, කාමවිතක්කේ ලෝභේ, ලෝභෙන් කාමවිතක්කේ, ව්‍යාපාදවිතක්කේ දේශේ, දේශෙන් ව්‍යාපාදවිතක්කේ, පරුසාවාච වලින් දේශේ, දේශෙන් පරුසාවාච. මොකද ඇදිලා තියෙන්නේ? වම් පැත්තේ තියෙන්නේ දස අකුසල, මැද්දේ කුම්මග්ගපටි සේවණි හැදිලා තියෙන ලෝභ දෝෂ මෝහ. එතකොට මේකට විරුද්ධ පාරකුත් තියෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. එතකොට අන්න මිච්ඡා දිට්ඨියට විරුද්ධයි සම්මා දිට්ඨිය. ඔන්න ඕක තමයි අර ස්විච් එක මාරු කරනවා වගේ මාරු කර ගන්න තියෙන්නේ. ඒක කරගත්තා නම් ඔක්කොම හරියනවා. අව්‍යාපාදේ අනබිජ්ජාව. සිංහලින් කියනවා අනබිද්‍යාව කියලා. මුසාවාදයෙන් වෙන් වෙනවා, පරුසාවාචයෙන් වෙන් වෙනවා, සම්ප්‍රප්පලාපයෙන් වෙන් වෙනවා, පිසුනාවාචයෙන් වෙන් වෙනවා, පානාතිපාතයෙන් වෙන් වෙනවා, අදත්තාදානයෙන් වෙන් වෙනවා, කාමයෝරදෝ හැසිරීමෙන් වෙන් වෙනවා. වෙන් වෙන්න විතරයි තියෙන්නේ. ඒක පුද්ගලෙක් මගෙන් අහනවා, මං දැන් පානාතිපාතේ කරන්නේ, දැන් මම මොකද කරන්නේ? සතෙකුට කන්න දෙනවද කියලා අහනවා. ඒක අයිති නැහැ. බුදුහාමුදුරුවෝ කාටවත් කන්න දෙනවද? නැහැ නේද? මෙතන අපි කතා කරන්නේ සංස්කාරයන්ගේ නිරෝධය පමණයි, කිරීම නෙමෙයි. සම්මා දිට්ඨියෙන් තමයි අව්‍යාපාදේ, සම්මා දිට්ඨියෙන් තමයි අනවිජ්ජා. අනවිජ්ජාවෙන් තමයි අදත්තාදානයෙන් වෙන්නේ, සම්මා දිට්ඨියෙන් තමයි කාමේවරදව ඇසිරීමෙන් වෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා, එහෙනම් සම්මා දිට්ඨියෙන් අමෝහය, අව්‍යාපාදයෙන් අදෝසය, අනවිජ්ජාවෙන් අලෝභය. අලෝභ අදෝස අමෝහ. ඔය පිටකෝපදේශයේ පෙන්නනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සති. ඒක ඇති වෙන්නේ අමෝහ කුසල මූලයෙන් කියලා. ඒක බලමු අපි. දැන් සම්මා දිට්ඨිය පෙන්නනවා දුකයි, දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නිරෝධ වෙනවා නම් දුක්ඛේ නිරෝධ වෙනවා. එහෙනම් සමුදයක් ඇත, අස්තංගමයක් ඇත. එහෙනම් ප්‍රඥාව, එහෙනම් අමෝහය. ආපහු පෙන්නනවා සම්මා සතියෙන් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගමෝ. ඒකෙත් පෙන්වන සමුදයක් ඇත, අස්තංගමයක් ඇත. එහෙනම් ප්‍රඥාව. එහෙමනම් ඒක අමෝහය. එහෙනම් ඒකත් හරි නේද? ඊළඟට පෙන්වන අලෝභ කුසල මූලයෙන් තමයි සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සමාධිය කියන තුන ඇති වෙන්නේ. අපි ඒකත් බලමු. සම්මා සංකප්පේ පෙන්වන නික්කම්ම අව්‍යාපාදාවින්ස. නික්කම්ම කියන්නේ අතහරිනවා. එහෙනම් අලෝභය. ඊළඟට ආපහු සම්මා වායාමයේදී පෙන්නනෝ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනීති වායමති විරියං ආරබති චිත්තං පග්ගංහාති පජහත. අපිට ඉපදෙලා නැති ලාමක පාපක අකුසල කර්ම, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක, ඒවා එපා කියලා නේද? එහෙමනම් ආපහු අතහැරීම නික්කම් මේ කියන එක තියෙනවා. ඉතින් දෙවෙනි විරිය නම් කෙලින්ම අලෝභ දෝ සමෝහමනේ නේද? ඊළඟට සම්මා සමාධියදී පෙන්නනවා විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා. කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර. ආපහු ඒ කියන්නේ නික්කම්ම අව්‍යාපාදාවින්සයි. ඒ කියන්නේ නික්කම්ම කියන්නේ අතහරින. එහෙනම් ඒක අලෝභය. අදෝස කුසල මූලයෙන් තමයි සීල කොටස සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එහෙනම් ඕගලන්ට පේනවා වම් පැත්තේ තියෙන්නේ මොකද්ද? දස කුසලයේ. ඉතින් මේකටනේ අපි කියුවේ ශ්‍රද්ධාවෙන් අපි අනුමත කළා. විරයෙන් කිව්වා මම පාස් කරගන්න. සතියෙන් කිව්වා මම පමා වෙන්නේ නැහැ. සමාධියෙන් කිව්වා මේ වැඩේ සඳහා මගේ සිත එක්කහු කරගන්න. ප්‍රඥාවෙන් කිව්වා මෙන්න මේකම තමයි, රසානීත්‍ය භෞතීද්‍යාවනේ මේකම තමයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන් අලෝභ දෝස මෝහරා අරියටමක කියන එකට අපි ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙමනම් ඒක තමයි ඔය පෙන්වන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට දස කුසලයෙන් අපි ආවා. ඉතින් අපි ආවේ අලෝභ දෝස මෝහරානේ. එහෙනම් ඒක පවතිනවා. ඒක තමයි උපසමාදිට්ඨානි. රාග දෝස මෝහ උපසමය. මේක තියෙන ශාන්ත ස්වභාවයක්. දැන් බලන්න මහා පර්වතයක් හතර දිගෙන් හුලං හමාගෙන ආවා කියලා සැලවෙන්නේ නැහැ නේද? අන ලෝභයේ පැත්තෙන් ආවත්, දේශයේ පැත්තෙන් ආවත්, මෝහයේ පැත්තෙන් ආවත් සැලවෙන්නේ නැහැ. එහෙම නැත්නම් හිතන්න බලන්න ඕගොල්ලෝ ඉන්න බලකොටුවක් ඇතුලේ. මේ බලකොටුවට හතුරු තුන් දෙනෙක් රින් ගන්න හදනවා. දොරටුපාලේ තුන් දෙනෙක් ඉඳගෙන එක්කෙනෙකුටවත් එන්න දෙන්නේ නැහැ. කවුද එන්න හැදුවේ? ලෝභයයි, දේශයයි, මෝහයයි. ඉතින් ඒගොල්ලෝ කවුරුවත් ආවේ නැත්නම් මේ බලකොටුව ඇතුලේ ශාන්ත ස්වභාවයක් තියෙනවා. ආවනම් යුද බටේව යුද්ධ කරන්න ඕනේ. අන්න ඒක තමයි උපසමාදිට්ඨානි. ශාන්ත ස්වභාවයේ තියෙන. ඉතින් එතනින් අපි එනවා විමංසා සමාධියට. විමංසා සමාධියේදී ඔය අනිත්‍යයි දුක්ඛයි කියලා හැම දැකලා එයා අනුමත කරනවා බොහොම හොඳයි ඕගොල්ලෝ ඒ ලෝභයටයි දේශයටයි මෝහයටයි එන්න දීපු නැති එක. හිතන්නකෝ බලන්න බලකොටුව ඇතුලේ චණ්ඩියෙක් හිටියනම් කොහොමද හිතන්නේ? එයා කියන්නේ එන්න දෙන්නනි තිබුණේ. ආවනම් මම බලා ගන්නවා නේද? දැන් ඉතින් මෙයා දන්නවා මං කොහොමද එහෙම කියන්නේ. මං අනිත්‍යයි අර මිනිස්සයා දොරටුවෙන් ඇතුල් වෙනකොට මම මැරලා වැටෙන්න පුළුවන් කියන එක. කොහොමද අපිට මෙතන මේ දුකයි කියලා තේරෙන්නේ? විමසා සමාධි. දැන් බලන්න අපි මෙතන පටන් ගත්තේ දස කුසලයෙන් නේද? අර සද්දාදි මුච්චති කියලා හැම කිව්වේ නේද? එතකොට දැන් බලන්න ওই පානාති පාතේ කරන එක්කනාට මරණේ දුකයි කියලා තේරෙනවද? නෑ නේද? එයා කියන්නේ මැරුවට කමක් නෑ කියලා නේ පානාති පාතේ. ඒ වගේම අදත්තා දානය කරන එක්කනාට ජාතිය දුකයි කියලා තේරෙන්නේ. ඇයි අර සුක්‍රාණු හොරගම් කරගත්තට කමක් නෑ කියලා නේ කියන්නේ. ඒ වගේ තමයි කාමී වරදවා හැසිරෙන එක්කනාට ජරාව ව්‍යාධිය දුකයි කියලා තේරෙන්නේ. කොහොමද ඒක තේරෙන්නේ? දැන් බලන්න ඕගොල්ලෝ කළා ලෝභ දෝෂ මෝහ භාවනා. ලෝභ පාරේ උත්පාද සංකත ලක්ෂණය විපරිණාම දුක්ඛතා. අර මල මුත්‍රා අසුචි කාණී බැසගත්තා නම් විපරිණාම දුක්ඛතා. එහෙනම් ජරාව අර කාමී වරද හැසිරෙලා අනි කරන්නේ. ජරාව දුකයි කියලා තේරෙන්නේ. ඉතින් යා ඔය රෝගී සංඥාවක් නේ මගේ කියලා අරගන්නේ නේද? ඉතින් රෝගී සංඥාව මගේ කියලා අරගෙන ඉතින් ඕක වට අටක් කරකෙවුවාම ඉතින් තීන මිද්ද ස්වභාවයේ තියෙන. අන්න ව්‍යාධිය. එවනම් කාමයේ වරදව හැසිරෙන එක්කෙනාට ජරාවයි ව්‍යාධියයි දුකයි කියලා තේරෙන්නේ. දැන් පේනවද? පානාතිපාතය කරනවා නම් මරණේ දුකයි කියලා තේරෙන්නේ. අදත්තා දානීය කරනවා නම් ජාතිය දුකයි කියලා තේරෙන්නේ. කාමයේ වරදව හැසිරෙනවා නම් ජරා ව්‍යාධි දුකයි කියලා තේරෙන්නේ. ඔය විදිහට ඔය දස අකුසලයේම දුක්ක 12ට ওই විදිහට සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් අපි දැනට තුනක් බලමු නේද? එතකොට දැන් අපි ඔක කරන්නේ නැත්නම් අපි දැන් දස කුසලයෙන් පටන් ගත්තේ. පානාති පාතේ කරන්නේ නැත්නම් අන්න තමන්ට මරණී දුකයි කියලා තේරෙන්නේ. අදත්තා දානී කරන්නේ නැත්නම් ජාති දුකයි කියලා තේරෙන්නේ. කාමයේ වරදවා හැසිරෙන්නේ නැත්නම් ජරා ව්‍යාධි දුකයි කියලා පේනවා. අන්න එහෙනම් එයාට දුකයි කියලා වැටහීම කියන එක තියෙනවා. හැබැයි ඉතින් මෙතන මෙහෙම කල්පනා කරන්න. දැන් ඕගොල්ලෝ කියනවා මම පානාති පාතේ කරන්නේ නැහැයි කියලා. හැබැයි මේ රැයට නිදා ගන්නකොට යකඩ පොල්ල තියා ගන්නව නේද ඇඳයට? හොරෙක් ආවොත් ඇදලා හරින්නේ කියලා. ඒ කියන්නේ අර යකඩ පොල්ල බිම තියලා නැහැ නේද? තේරෙනවද? අර බහාලු කියන එක නැහැ. කරන්නේ නැහැ කිව්වනම් ඒක නැති වෙන්න ඕනේ. අදත්තා දානි කරන්නේ නැහැ කිව්වට කබඩ් එක ලෑස්ති කරගෙන ඉන්නවනේ සල්ලි ගෙනාම මහන් ගන්න නේද? ඒක නැති වෙන්න ඕනේ. අන්න ඒක බිම තියලා නම් අන්න Tamanට ඒ දුකයි කියන එක තේරෙනවා. එතකොට විමංසා සමාධියට හතුරු දෙන්නෙක් ඉන්නවා. ඒ හතුරු දෙන්නා තමයි අවිද්‍යාවයි මානෙයි කියන එක. ඉතින් අන්න ඒක නැති කරගන්න තමයි මේ සබ්බ නිස්සග්ගය කියන එක භාවිතා කරන්නේ. සබ්බ කියන්නේ සියල්ල. මොනවද ඒ? රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ඔක්කොම එකහොබලා නේද? නෑ, ඒක නෙමෙයි සියල්ල කියන්නේ. ඇහැයි රූපයයි, කනයි සද්දයයි. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනසයි ධර්මයයි. ඔන්නෝයි 12. තථාගතයන් වහන්සේ සියල්ල කියන සූත්‍රයේ පෙන්නනවා මහණනි කවුරු හරි මේ සියල්ල අතහැර වෙන සියල්ලක් පනවී කිව්වොත් එයාට මේ ප්‍රශ්නයක් ඇහුවාම උත්තරයක්වත් දී ගන්න බැරි වෙනවා කියලා. ඉතින් හැබැයි මේක වැටෙන්නේ මේ සතර සුඛභාගී ධර්මයෝ කියලා තියෙන අන්න එකට වැටෙන්නේ. එතකොට එහෙනම් මෙතෙන්දි සුඛභාගී ධර්මයන් හතරම බලන්න ඕනේ. දැන් බලන්න මතකද දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා මෙතන තිබුණේ මොකද්ද? නවයෙනි කාරණේ ඉන්ද්‍රිය සංවරය. ඉතින් ඉන්ද්‍රිය සංවරය කරනවා නම් ඕගොල්ලෝ ඇහෙන් රූප බලනවා නෑ නේද? එහෙමනම් ඕගලන්ට පේනවා අර විඥානේ පළවෙනිගේ නැති වෙනවා. රූපය අල්ලගෙන විඥානට ඉන්න බැරි වෙනවා. දෙවෙනි එකේ තියෙන්නේ චත්තාරෝ විද්ධිපාදා. මතක දුක්ඛාපටිපදා කිප්පා විඥා. ඒකේ නවයෙනි කාරණේ චත්තාරෝ විද්ධිපාද. එතකොට මේ ඉද්ධිපාද වඩනවා නම් වේදනාවට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එහෙමනම් විඥාණයට වේදනාව අල්ලගෙන ඉන්න බැරි වෙනවා. එහෙනම් විඥාණී දෙවිනි ගේත් නැති වෙනවා. ඊළඟට තුන්වෙනි එකේ තියෙන්නේ ඕගොල්ලෝ කරලා නැහැ සුඛාපටිපදා දන්දා විඥා. ඒකේ තියෙන්නේ සත්ත බොජ්ජංගේ. ඕගොල්ලෝ අඩු වාසුන් නැහැ කතාව ඉගෙන ගත්තානේ නේද? අර වාසුන් නැහැ ලීයට සලකන්නේ කිව්වේ. අන්න ඒ වගේ බොජ්ජංගේ උපේක්ඛාව නිසා සඤ්ඤාවට සලකන්නේ නැති වෙනවා. එවනම් සංඥාව අල්ලගෙන විඥාණයට ඉන්න බැරි වෙනවා. අන්න විඥානේ තුන්වෙනි ගේත් නැති වුණා. හතරවෙනි පාරේ තියෙන සංස්කාර අල්ලගෙන විඥානේ ඉන්න එක. අන්න ඒක තමයි මේ වෙලාවේ තමන් අතහරින්නේ. ඉතින් දැන් බලන්න ওই බලකොටුව ඇතුළට කාටවත් එන්න දුන්නේ නැත්තම්. ওই බලකොටුව ඇතුළේ රකින්න තියෙන්නේ මොනවද රකින්න තියෙන්නේ? මේ ඉන්න කට්ටියගේ සංස්කාර නේද? ඉතින් ඕගොල්ලන්ගේ මෙදුලේ බලු වෙට්ටක් එහෙම තියෙනවා නම් ඕගොල්ලෝ ඒකට උස තාප්පයක් ගහලා ලොකු ගේට්ටුවක් දාලා මුරකාරයෙක් දාලා රකින්නවා නෑ නේද? දැන් තේරෙනවද මොකද්ද කියන්නේ කියලා? බලකොටුව ඇතුලේ තියෙන්නේ මොකද්ද? මල මුත්‍රා අසූචි ගොඩක් තියෙන නේද? එතකොට ඒක බලු වෙට්ටක් වශයෙන් තේරුම් ගත්තා නම් තවන්න තේරෙනවා මේකේ අර අවිද්‍යාවයි මානෙයි අයින් කරාම මේකේ රැකිය යුතු දෙයක් නෑ. ඔය රාතන් වහන්සේ නමකට කිව්වොත් එහෙම මං බෙල්ල කපනවා කියලා රාතන් වහන්සේ කියනවා නහ කපන්න කියලා. මොකද බලු වෙට්ටක් වාගේ එකක් කවුරු හරි කපනවායි කියලා කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නෑ නේ, කවුරුවත් බලන්නේ නෑ නේ. අන්න ඒ වගේ. ඉතින් යාට පේනවා එහෙමනම් ඇතුළත් එකයි පිටතත් එකයි. එහෙනම් බලකොටු කඩාගෙන එළියට යනවා. ඒක තමයි උපේක්ඛා අප්‍රමාණී කියන එක. ඉතින් ඔතන තියෙන්නේ මොකද්ද? දැන් ඔය දැන් බාසු නැහැ කෙනෙකුට ඕගොල්ලෝ කියනවා මේ කුස්සියට පොඩ්ඩක් එළියේ ඉන්න කවුලුවක් එහෙම හදලා දෙන්න කියලා. ඒ පාර බාසු නැහැ අර යකඩ ගැල්ලක් අරගෙන ගහනවා බිත්තියට නේද? ඉතින් බිත්තිය කඩන හැටිත් අපි දන්නවා. ඊයේ ඉගෙන ගත්තනේ වම්මික සූත්‍රය අර ධාතු කියලා එහෙම බලන්නේ නේද? ඉතින් මොකද්ද එයා කළේ? එයා අන්න රූප කොටස අයින් කළා. ඊට පස්සේ වේදනා කොටස, සංඥා කොටස, සංස්කාර කොටස අයින් කරාම මේක නිකන් තුනි ෆ්‍රේම් එකක් විතරයි. නියපොත්තෙන් ගැහුවත් කැඩිලා යනවා කියන එක තියෙනවා. ඉතින් හැබැයි ඉතින් මෙතන මෙහෙම කල්පනා කරන්න. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා නේද? අර ආනාතිපාතය කරන්නේ නැහැ කිව්වට යකඩ පොල්ල බිම තියාගෙන ඉන්නවා කියලා ඇඳයට. ඒක නැති වෙන්න ඕනි කියලා. අන්න ඒ වගේ තමයි මෙතන මේ ඇහැයි රූපයයි නී බුදුහාමුදුරුවෝ පෙන්නුවේ නේද? ඒකත් බිම තියලා තියෙන්න ඕන. අපි ඇහැ ලෑස්ති කරගෙන ඉන්නේ බලන්න. කන ලෑස්ති කරගෙන ඉන්නේ අහන්න නේ. අන්න ඒක නැති වෙන්න ඕන. එතකොට ඒක නැති වුණා නම් තමයි අතන උපේක්ඛාවෙන් අප්‍රමාණට යන්නේ. ඉතින් අප්‍රමාණට ගියාම පස්සේ ඒ උපේක්ඛා අප්‍රමාණය පවත්තනවා. දැන් මෙත්තාවෙන් අප්‍රමාණට ගියාම මෙත්තා පවත්තන්නේ නේද? හැම සත්‍යය කෙරෙහිම අන්න ඒ වාගේ හැම දේ ගැනම උපේක්ඛාව කියන එක පවත්තන. ඉතින් මේක ටිකක් අමාරුයි වගේ කියලා පේනවා නේ. කාරණා ගන්න වැඩි වගේ කියලා. මේක අමාරු නෑ. මට කියන්න පුළුවන් යාපනයේ පලාලි කැම්ප් එකකින් එක්කෙනෙක් ආවා අපේ වැඩසටහනට. ඉතින් එයා මේ ඇවිල්ලා තිබුණේ මේ රෑ 12ට විතර බස් එකේ නැගලා පැය 8ක් මහන්සිලා ආවේ. ඒ වෙන තැනක තිබිච්ච වැඩසටහන. ඇවිල්ලා ඉඳන් කිව්වා මේක තමයි හොඳම භාවනාව කියලා. එයා කල්පනා කළා මම මෙච්චර මහන්සිලා ආවා හොඳ විරියක් ගත්තා. හොඳට තේරුණා මේ භාවනාව. විරිය විතරයි ඕනේ. දැන් බලන්න එක භාවනාවකින් ඕගලන්ට මෙතන හතරක්ම සිද්ධ වෙනවා නම් පහසුයි නේද? සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා චතුත්ථ ධාන සතරෙනි සතිපට්ඨානේ සතරෙනි විහෙරණි. එක භාවනාවෙන් ඕක සිද්ධ වෙනවා. මොකක්ද මේ භාවනාව? ඔන්න මතක තියාගන්න. කබලින්කාර ආහාරය, රාගසල්ලේන් කරකෝල, මලමුත්‍රා අසුචිකානුක විඥාණය වැසගන්න සැලැස්සුව, ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා අපි ඇති කරගත්තේ බබාවාගේ රූපයක් ජාති. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මෙල්ල මනෝ මේ කායෙන් ඉන්නෝ කාල නැහැ වාගේ දුකයි. පළවෙනි පාට උත්තර දෙකයි. එතකොට මේ දුක්ඛේ තමයි අපිට ස්පර්ශ වෙන්නේ. අන්නේ ඒක ස්පර්ශ වෙලා අපි මෝඩයා වාගේ සුඛයි කියලා හිතනවා. අන්නේ ඒක තමයි හුඟාක්ම ප්‍රඥාවෙන් ඉවසන්න තියෙන්නේ. අන්න උතන තමයි ඔගේ කෑල්ල එසෙන්ස් එක තියෙන්නේ. කොහොමද මට සුඛයක් සොම්නසක් ඇති වෙන්නේ? මම පාරේ යනකොට යම්කිසි මිනිහෙක් දැකලා ඒ මිනිහයා නිසා සුඛයක් සොම්නසක් ඇති වෙනවා නම් ඊළඟ පාර මං එයා දිහා බලනකොට එයා ඒ හිටපු ඉරියව්වෙන් ඉඳත් ඕන. මගේ ඇහැ තිබිච්ච විදිහට තියෙන්නත් ඕන. ඒක එහෙම වෙන්නේ නැහැ නේ. අර මනුස්සයා යන්න යනවා. එයා හිටියත් එයා ජරාවටපත් වෙලා. මගේ ඇහත් ජරාවටපත් වෙලා. එහෙනම් ඇහැයි රූපය කියන දෙක එකහුව කරන්න බෑ. දැන් ප්‍රඥාවන්තයාට පේනවා දෙකක් එකහුව කරන්න බැරි මම කොහොමද තුනක් එකහුව කරන්නේ? චක්කු විඥානයකුත් මෙතෙන්ට ගේන්න ඕන. ඉතින් ඕක තමයි විවේක දස්සී පස්සේසු කියන්නේ. ඕක තේරුම් ගත්ත එක්කෙන විවිච්චේව කාමේ විච්ඡා කුසලේ ධම්මේ කියලා එයා ධානයන්ට යනවා. ඉතින් කරන්න බැරි වැඩකට තමයි අපි චේතනා කරන්නේ. ඉතින් අපි ලෙඩ වෙනවා කියන එක තියෙනවා. ඉතින් ওই වැඩේ කැමලක් නම් කකා ඉන්නවනම් මොකද වෙන්නේ? ජරාවට පත් වෙනවා. ටේස්ට් බඩ්ස් ගිහිල්ලානේ. ඉස්සර වාගේ රස නැහැ ඒක නිසා දෝමනස්සේ. එහෙනම් දෙවෙනි පාට උත්තර දෙකයි ජරාවයි දෝමනස්සේ. කරන්න බැරි වැඩකටයි චේතනා කරනවා කිය අපි ලෙඩ වෙනවා. අර සීයා වගේම ශෝක කරනවා. ලෙඩ හදපු විඥාණය ඉතින් ඒක මැරලා වැටෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඒක නිසාම හඬා වැළපීම තියෙනවා. අන්න කාරණා 8කට ඇවිල්ලා තිනවා පල්ලෙයන්. දැන් අන්න මතක තියාගන්නවා 1යි 2යි 3යි. 1 කබලින්කාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යයට යනවා, 3 ජාති ඉඳන් ජරාවට යනවා. තුන්වෙනි කාරණාවෙන් පටන් ගන්නවා. ඕකේ මුළු සතර සතිපට්ඨාණයම නිරූපණය වෙනවා ওই කාරණා තුනේ. මම දැන් ජරාවටපත් වෙලා තියෙනවා. මං කියේ මේක නම් හොඳට ගන්න ඕනේ. ලිස්සලා යන්න නම් දෙන්න එපා. ඉස්සලා යනවා කියලා කියන්නේ ඉතින් තරුණ කෙනෙක් එහෙම කල්පනා කරනවා. ඔයා තාම ජරා වෙලා නැහැ. විඥාණයෙන් එහෙමයි. Taman ජරාවටපත් උනායි කියලා ගත්තාම විඥාණයෙන් දෙන ඔයා තාම ජරා වෙන අර ආච්චිනි ජරා වෙලා තියෙනවා. මං කියේ 60 පැනපු මිනිසයා වුණත් කල්පනා කරනවා මේ හැම එහෙම හොඳට තියෙනවා කියලා. නේද? ඒක හරි පුදුමයි. ඔක විඥාණය ඉස්සලා යන හැටි. එතකොට ඇයි පිළක්කා හිතනවා මේ මම තාම රෝදපුටුවේ නෙමෙයි නිබන් තාම ඇවිදිනවානේ. අන්න එහෙමත් හිතනවා. හොඳට ඒක ගන්න ඕනේ. ඒක ගත්තට පස්සේ අන්න විඥානේ පිළිගත්තා නම් මේක උ ජරාවයි කියලා. දැන් ඉතින් දන්නේම නැතුව සුසුමුකුත් එනවා. අන්න ආච්චිට උනේ මොකද්ද? සීයට උනේ මොකද්ද? ව්‍යාධියයි මරණය. ඉතින් මැරෙනවා නම් නිත්‍යභාවයක් තියෙනවා. නෑ නේද? එහෙනම් මේ අත්තා ඉඳන් නිත්‍යද තියෙන එක කඩාගෙන වැටෙනවා. එතකොට අත්තා කියලා එහෙනම් අල්ලගෙන ඉන්නේ මොකද්ද? එක කබලින්කා ආහාරය. දැන් ඉස්සෙල්ලා භාවනාවෙන් අපි ආව කාරණා 8කට. දැන් තියෙන 9 වෙනි එක උපායාසය. දැඩි ලෙස වෙහෙසටපත් වුණා මේ රූපයත් එක්ක ඉඳ බෑයි කියලා මේ රූපයල්ල විසිකලා. විසිකරාම තමන් ගියා අරූප ධානයට. ඉතින් ඒක නෙමෙයි පෙන්වන්නේ නේද? 1යි අර භාවනාවෙන් 4 වෙනි ධානය. 1යි 2යි 3යි බැලුවා. ධම්මානුපස්සනාව සතර සතිපට්ඨානෙ මේකින් නිරූපණය වෙනවා. අර රූපයල්ල විසිකරා දැන් ආව අරූප සමාපatti ආනිජ විහාරය. ඉතින් දැන් ලේසිනි මතක තියාගන්න තියෙන අර වචන පහනේ සද්දාදි මුච්චති කියලා එහෙම ලියාගත්තේ නේද? එතකොට දැන් මේක භාවිතා කළාම තමන් එනවා දස කුසලයේ පවත්තනවා මෙතන සතරවෙනි සම්‍යප්ප්‍රදාන විරිය. අර තමන්ගේ මගපල චිත්තය පුන පුනා නංවනවා මුලාවටපත් වෙන්නේ නැහැ. මේක තමයි නිර්වාණය කියලා. එතකොට මේක මග නතර වෙන විරියක් නෙමෙයි. ඉතින් මං කිව්වා මේක මතක තියාගන්න ලේසි අර මේක හෝටලයක් එහෙම ඇඩ්වර්ටයිස් කරන්නේ ස්පේසියස් රූම් කියලා නේද? එතකොට මේ බිත්ති ලං වෙලා නෙමෙයි පුළුවන් තරම් ඈත් වෙලා තියෙන. ඒ කියන්නේ රූපය හොඳ මේක තමයි. රූපය නැතිකම ආකාස සංඥායතනෙ. ආකාස සංඥායතනෙ ඒකේ වේදනාවක් තියෙනවා. ඒක හොඳ මේක තමයි. ඒ වේදනාව නැතිකම විඥානංචායතනෙ. විඥානංචායතනෙ තියෙනවා වේදනාවක්. ඒක හොඳ එක තමයි. ඒ වේදනාව ගැන සංඥා මනසිකාරයෝ නැතිකම. ඒක තමයි හත් වෙනි ධානි ආකින්චන්න ආයතනෙ. ආකින්චන්න ආයතනෙ සංඥාවක් තියෙනවා. ඒකේ හොඳ මේක තමයි. ඒ සංඥාව නැතිකම නෙව සංඥා නා සංඥායතනෙ. ඔයගොල්ලෝ දැන් ටිකට් ඉස්සලා කරු භාවනාව. ඒකේ තියෙනවා සංස්කාරයක්. ඒකේ හොඳ මේක තමයි. ඒ සංස්කාරයන්ගේ නිරෝධය. එහෙනම් නිර්වාණයම තමයි හොඳ වෙන්නේ. අර සද්දා විරී සති සමාධි ඔක්කොම කැටි කරගෙන නිවනටම ගෙනියන්නා වූ විරියක් තියෙනවා. ඉතින් ඒක කළාම ඕගොල්ලෝ එනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඉතින් අපි පෙන්නවා සම්බන්ධතාවයේ දස කුසලයයි අරියටමගයි සම්බන්ධයි කියලා. ඒ සම්බන්ධතාවය මේ වෙලාවේ ඕගොල්ලෝ බලන්න ඕනේ නෑ. ඕගොල්ලෝ දැක්කහම සම්බන්ධතාවයක් තියෙනවා කියලා බලනවා නම් බොහොම හොඳයි. ඒක පස්සේ වෙලාවක ඕගලන්ට වෙනම භාවනා කරන්න පුළුවන්. එතකොට අපි අලෝභ දෝස අමෝහරා තමයි අරියටමකට ආවේ. එවනම් ඒක පවතිනවා උපසමා දිට්ඨානි. රාග දෝෂ මෝහ උපසමය. ඉතින් මේ වෙලාවේ ඕගලන්ට පුළුවන් අර බලකොටුවේ කතාව මතක තියාගන්න. කාටවත් එන්න දුන්නේ නැත්තම් ශාන්ත ස්වභාවයක් තියෙනවා කියලා. එතකොට දැන් එතනින් අපි එනවා විමර්ශා සමාධියට. අන්න දුකයි කියලා දැකලා තමන් අනුමත කරනවා බොහොම හොඳයි. ඔය ලෝභයටයි දේශයටයි මෝහයටයි එන්න දීපු නැතිකම. ඒ කියන්නේ අර චණ්ඩියා නැතිකමයි කියන කතාව කල්පනා කරන්න. එතකොට මෙතෙන්දී අපි කිව්වා අර පානාතිපාතය කරන එක්කෙනාට මරණීය දුකයි කියලා තේරෙන්නේ නැහැ නේද? ඒක කරන්නේ නැත්තම් එයාට පේනවා මරණීය දුකයි කියලා. අදත්තා දානීය කරනවා නම් ජාති දුකයි කියලා තේරෙන්නේ නැහැ. ඒක කරන්නේ නැත්තම් ජාති දුකයි කියලා තේරෙන්නේ. මේ විදිහට කාමයේ වරදවා හැසිරෙන්නේ නැත්තම් අපිට ජරා ව්‍යාධි දුකයි කියලා තේරෙනවා. එහෙනම් දුකයි කියලා Tamanට තේරෙනවා. එතකොට දැන් ඉතින් මෙතන මේ විමර්ශනා සමාධියට හතෝ දෙන්නෙක් ඉන්නවා, අවිද්‍යාවයි මානියයි. ඒක නැති කරගන්න සබ්බ නිස්සග්ගේ. ඉතින් මෙතන සුඛභාගී ධර්මයන් හතරම බලන්නේ කියලා කිව්වා. කොහොමද පළවෙනි එකේ තියෙන්නේ ඉන්ද්‍රිය සංවරයෙන්. එතකොට එහෙනම් ඇහින් රූප බලන්නේ. එහෙනම් විඥාණයට රූපය අල්ලගෙන ඉන්න බැරි වෙනවා. අන්න පළවෙනි ගේ නැති වුණා. ඊළඟට දෙවෙනි ප්‍රතිපදාවේ අපිට තිබුණා දුක්ඛාපටිපදා කිප්පා විඥාවේ චත්තාරෝ විද්ධිපාදං. එවනම් වේදනාවට ප්‍රතිචාර දක්වන්න දෙන්නේ. එහෙනම් විඥාණයට වේදනාව අල්ලගෙන ඉන්න බැරි වෙනවා. දෙවෙනි ගේත් නැති වුණා. තුන්වෙනි එකේ තියෙන සප්ත බොජ්ජංගේ උපේක්ඛා ප්‍රමාණය නිසා සංඥාවට සලකන්නේ. එහෙනම් සංඥාව අල්ලගෙන විඥාණයට ඉන්න බැරි වෙනවා. දැන් තියෙන මේකේ සංස්කාර අල්ලගෙන විඥාණය ඉන්නවා කියන්නේ. අන්න ඒක තමයි මෙතෙන්දී අපි අතහරින්නේ. එතකොට දැන් ඉතින් Taman තේරුම් ගත්තා නම් මේ කාටවත් එන්න දුන්නේ නැත්තම් මේ ඇතුළේ ඉන්න අයගේ තමයි සංස්කාර රකින්න තියෙන්නේ. ඉතින් අපි ඔතෙන්දී කිව්වා මේ අවස්ථාවේදී අර ඇහැ කන නාසයවත් බිම තියලා තියෙන්න ඕනේ කියලා. එතකොට එහෙම කළා නම් අන්න Taman උපේක්ඛාවෙන් අප්‍රමාණයට යනවා. ඇතුළත් එකයි පිටතත් එකයි බලකොටුව කඩාගෙන එළියට පයනවා. ඊට පස්සේ උපේක්ඛාව පවත්නවා. ඒක තමයි කරන් තියෙන භාවනාව.